2018 වසරේ 12 වෙනි මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන සම්බුද්ධ වන්දනාව පළමුවෙන්ම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිම්භානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡත්තං
අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සා ඔබේම ප්‍රශ්නය ඔබේම භාවනාව කර්මස්ථාන පිටින් ගන්න උවමනාවේ නැහැ. මොන කර්මස්ථානය හම්බ වුණා? ඔබේම ප්‍රශ්නය ඔබේම භාවනාව ඒක තමයි කර්මස්ථානය. නැත්නම් මගේම ප්‍රශ්නය මගේම භාවනාව ඇත්තෙන්ම නිවැරදිම කර්මස්ථානය නිවැරදිම භාවනාව ඒක නොවේද? ඒක තමයි වීර්යය. බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයේ හැටියට තේරුම් ගන්නේ ඒ පුජ්‍යලය ළඟ තියෙන පටලැවීම ප්‍රශ්නය ගැටලුව. දැන් අපි සත්වයෙක් හරි මුදවා හරිනවා කියලා කියන්නේ ඒ සතා යම් කිසි තැනක උගුලක දැලට පැටලිලා ඉන්නවා නම් ඒ දැලෙන් එාව මුදවලා ඒ උගුලෙන් මුදවලා එයා නිදහස් කරනවා. අනේ විදිහට කියනවා අපි කුරුල්ල නිදහස් වුණා, ඒ සතා නිදහස් කරා කියලා. අපේ මනසත් ඒකමයි අපි කරන්නේ. අපේ මනසත් යම් කිසි තැනක පාටල ඇවිලා ඉන්නවා, උගුලකට හසු වෙලා ඉන්නවා, හිර වෙලා ඉන්නවා. අපි කරන්නේ ඒකෙනු මනස ලිහනවා, මුදවනවා, උගුලෙන් නිදහස් කරනවා. ඊට පස්සේ අර කුරුල්ලෙක් වාගේම මේ මනස නිදහසේ පටලැවීමක් නැතුව මේ අනන්ත අහසේ පියාසර කරනවා වගේ සැහැල්ලුවෙන් සැරිසරනවා. දැන් මේ හිතේ සැහැල්ලුව නැති අය පටලැවිච්ච නිසා කොහේද පටලැවුවේ? පටලැවිලි ගොඩක් ගැන කතා කරන්න ගියොත් පටලැවිලි තිරෙනවා කෝටි ගණන්. ඒ නිසා පටලැවිලි ලෝකෙ ඉගෙන ගන්න ගියොත් එහෙම ඔබේ ජීවිත කාලෙ ඉවර වෙනවා. පටලැවිලි ප්‍රමාණ ඉවර වෙන්නේ නැහැ. ඒත් ඔබට ලිහිසි මඟක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පටලැවිල්ල ලේසියෙන් හොයාගන්න එක. නැත්තම් ලෝකෙම කොච්චර පටලැවිලි තිබුණද කියලා හොයන්න ගියොත් එහෙම බොහෝ කාලයක් ගත වෙන නිසා මගේ පටලැවිලි මොකක්ද? මගේ නීවරණය මොකක්ද? නීවරණේ කියන්නේ එක වෙලාවක දෙන එකක් නෙමෙයි, ඒක පුජ්‍යලයක් ළඟ හැම මොහොතකම තියෙන්න පුළුවන්. පංච නීවරණ දන්නවා. පංච නීවරණ අතරින් මට තියෙන නීවරණේ මොකක්ද? කාම ඡන්දයක්ද? ඒ කාම ඡන්දේ මෙහෙම ඉන්න පුළුවන්. කෑමක් කන්න ආසාව වෙන්න පුළුවන්. රූපයක් බලන්න තියෙන ආසාව වෙන්න පුළුවන්. ශබ්දයක් අහන්න තියෙන ආසාව වෙන්න පුළුවන්. කෙනෙක් මුණ ගැහිලා කතා කරන්න තියෙන ආසාව වෙන්න පුළුවන්. දෙයක් කරලා ඉවර කරන්න ඕන කියන ආසාව වෙන්න පුළුවන්. ගියක් දොරක් හරි නැත්තම් දරුවන්ගේ මංගලෝත්සවයක් හරි ඕක කරලා ඉවර කරන්න ඕන කියන ආසාව වෙන්න පුළුවන්. එහෙමත් කියාගෙන යන ගියොත් එහෙම මට මේ මුළු ලෝකෙම තියෙන මිනිස්සුන්ගේ ආශාවල් ටික කියලා ඉවර කරන්න බැරි වෙනවා. මොනතරම් ආශාවල් මිනිස්සුන්ට තියෙනවද? මේ නිවනට බාධා වෙන විදියක අර කාම ඡන්දයක් ආවොත් තමන් ඒක තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කිරීම සඳහා විදර්ශනා වැඩි යුතුය. දුරුකල යුතුය. ව්‍යාපාදයක් තියෙනවා පුළුවන්. ගැටෙන දෙයක්. මොකක් හරි හේතුවක් නිසා. සමහර අයගේ ගැටීම එක එක විදියයි ලෝකෙට. ඒ හිතා ගන්න බෑ. සමහර අයගේ සිතේ ගැටීම මව්පිය මුල් කරගෙන, දරුවෝ මුල් කරගෙන, බෑනලා ලේල්ලා මුල් කරගෙන, අසල්වාසී මුල් කරගෙන, ස්වාමියා එහෙම නැත්නම් බිරිඳ මුල් කරගෙන ගැටීමක් පවතිනවා වෙන්න පුළුවන්. තමන්ගේ නිවන ආවරණය කරන, තමන් විනාශ කරන දෙයක් තමයි ව්‍යාපාදේ කියලා ලෝකයේ අඳුනගෙන නැහැ බොහෝ දෙනෙක්. ව්‍යාපාදේ කියන්නේ අනිත් ආගමිකයා, අනිජාතිකයාව හෙලා දකින්න, දරහන්න, පීඩාවටපත් කරන තියෙන දෙයක් කියලා තමයි ඔවුන් සිතාගෙන ඉන්නේ. ඒ වගේම ඔවුන්ගේ ආගම් වලින්, ජාති වලින් උල්පන්දම් දෙනවා අනිකා හෙලා දකින්න කියලා. මේ බෞද්ධ අපි විතරයි මේ ඔක්කොම මේ සංශෝධනය කරලා මනුස්සකම මේකේ මතු කරන්න උත්සාහ කරන්න. වෙන ආගම් වල බොහෝ අයගේ තියෙන්නේ තමන්ගේ ආගම තමයි ශ්‍රේෂ්ඨ, අනිත් ආගමිකයා කියන්නේ නිකන් අඳුන ගන්න දීපු සංකේතයක්. ඌව මලක් කමක් නැහැ, මුළුවක් කමක් නැහැ, පවක් නැහැ කියන මට්ටමට උගන්නනකොට ඒව දැඩි මිත්‍යා දෘෂ්ටික බුද්ධිමත් මිනිස්සුන්ගේ, ඥානවන්ත මිනිස්සුන්ගේ ආගම් නෙවෙයි කියලා තේරුම් අරගෙන ඌව අලුයමලා කෙළපිටක් නහකට දාලා ඔය ආගම් මිනිස්සු සම්මාදිට්ඨිය තුළ පිහිටිය යුතුයි. නැත්නම් ඒ මිනිස්සුන්ගේ අපාය ඒ මිනිස්සුන්ගේ ආගමෙන් තමයි හදන්නේ. ඒ මිනිස්සුන්ගේ අපාය හදලා දෙනවා ඒ මිනිස්සුන්ගේ ආගමෙන්. ඒ නිසා බොහෝම බුද්ධිමත් ඥානාන්විත පිරිස කල්පනා කරලා එවැනි පාපතර මේ ලෝක ස්වභාව ධර්මයට විරුද්ධව මානව අයිතීන් වලට විරුද්ධව ප්‍රකාශන ලෝකයේ අන්තිසි ආගමකින් දහමකින් තියෙනවා. ඒ තේරුම් අරගෙන ඒ මිනිස්සු නිවැරදි දහමක් සාදා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. මේ ව්‍යාපාදේ කියන්නේ ඒ මිනිස්යාව නිවන හෙවත් සැහැල්ලුව, සහනය, ශාන්ත බව, මෘදු බව. දැන් නමුත් මේ ඇත්තන්ට වුණා නිර්වාණය කිව්වහම තමයි ඕක හරි ලොකුවට ගෞරව සම්පන්න යුක්ත දෙයක් කියලා දැනෙන. දැන් ඔබට නිවන් සුවත් වේවා කිව්වහම ඒක නිකන් හරි ලොකු මැලීමක් කියලා ඒකට සාධු කියනවා. ඔබට සැහැල්ලුව ලැබේවා කිව්වහම එච්චර බර නෑ. ඔබට සහනය ලැබේවා කියලා කිව්වොත් ඒකෙත් එච්චර බරක් නෑ. ඔබට මනසේ මෘදු බව ලැබේවා කියලා කියතොත් ඒක දැනෙන. නිවනට කියන අනිත් වචන තමයි සැහැල්ලුව, මෘදු බව, ශාන්තිය, නිර්වාණය. මේ සියලුම වචන එකයි. ඇයි අපිට එක වචනයක් විතරක් මනක් කල්පිත විදියට මහ ගැඹුරින් හසු වෙන්නේ? සමහර වෙලාවට මේ සැහැල්ලුව කියන එක ටිකක් අඳුනනවා, සහනය කියන එක අඳුනනවා, මෘදු බව කියන එක අඳුනනවා. මේ නිර්වාණය කියන වචනයට ඔලුව උඩ තියාගෙන සාදු කිව්වොත් සමහරලාට මොකද්ද ඒකේ තේරුම කියලා දන්නේ නැහැ. හොඳට බලන්න මොලේ තියෙන මේ නිර්වාණය. නිර්වාණය කියන්නේ සහනයමයි, සැහැල්ලුවමයි, බැඳීම් නැති බවමයි. ඔළුවේ බැඳීම් නැහැ, සිතෙහි බැඳීම් නැහැ, නීවරණ වලින් බැඳීම් නැහැ. එම නිසා අපි නිර්වාණ මාර්ගය, එහෙම නැත්නම් මේ සහනය උදා කරන මාර්ගය, සැහැල්ලු උදා කරන මාර්ගය දැන් අපි පුරුදු වෙනවා. සැහැල්ලු වෙනවා මා උත්සාහ කරේ ඒකයි. මම මගේ හිතෙන් මම සැහැල්ලු වෙනවා එච්චර. සැහැල්ලු වෙන්න නම් ඉතින් භෞතිකවත් අත්හරින්න බැරි පුජ්‍යලයක් නැහැ, මානසිකවත් අත්හරින්න බැරි පුජ්‍යලයක් නැහැ. හැබැයි මේ ශාන්ති සොයාගෙන යන කෙනා අත්හරින්නේ අධර්මානුකූලව. දැන් අපිට හොඳින් ධර්මය කියාගෙන කල්යාණ මිත්‍රයෙක් අත්හරින්න ඕනද? අපිට ගෙදරට ඇවිල්ලා හරි සාකච්ඡා කරන්න, බණපදයක් සාකච්ඡා කරන්න යන කෙනාවත් හරින්න ඕනේ නෑ. එයා එහෙම හොඳයි. එයා ආවම මගේ මනසට සහනයක් ලැබෙනවා, සැහැල්ලුවක් ලැබෙනවා, බණපදයක් කියලා දෙනවා, මම ජීවිතේ නොදත් දෙයක් දැනගන්න මට සලස්සන දෙනවා, මගේ වැරදි අවබෝධයක් හරි අවබෝධය කරා ගෙනියනවා. ඒ නිසා මම එයාවත් හරින්න ඕනේ. හැබැයි මිනිස්සු කරන්නේ ඒක ඉස්සෙල්ලම නේද? බණ කියන කෙනාව අත්හරිනවා. එහෙම නෙමෙයි ඔබ අත්හරින්න ඕන. අනුන්ගේ හතර වටේ තියෙන කේලම් කියන ගෙනාව. ඔහේ තේරුමක් ඇති හිස් වචන කතා කර කර ඉන්න ගෙනාව. කතා කරගෙන ටික වෙලාවක් කතා කර කර හිටපු ගමන් හිතට ලොකු බරක් දැනෙනවා. ඔළුව අවුල් වෙනවා. තමන්ට ද්වේෂය ඇති වෙනවා. තමන්ගේ ස්වාමියා ගැන හරි ඇවිල්ලා පද හතර එක දෙක එක දේවල් කියලා යනවා. ගෙදර අවුල් හට ගන්නවා. ඈ එහෙම නැත්නම් තියෙන දේවල් වලට අඬලා අඬු වැඩියා සම්පාලා කියනවා. මෙන්න මේ වගේ චරිත හොයාගන්න ඕන. ලිස්ට් එකක් තියෙනවා, මට කියන්න වෙලාවක් නැහැ. ඕකදම කත්තේ තේරුම් අරගෙන අපි අත්හරින්න ඕන. ඒ භෞතික අත්හැරීම ඒ හා සමානමයි තමගේ ආධ්‍යාත්මික අත්හැරීම. යං කෝබික්ක දුක්ඛං ඕන් දුක්ඛස් කරලා දෙන, පවරස් කරලා දෙන කෙනෙක් එනවාද? අන්න යාව අපි අත්හරිනවා. හැබැයි මේ දුක කියන්නේ උඩින් මතු පිටින් පේන එක පාට දුක තේරුම් ගන්න යන්න එපා. තේරුණාද? ඒකේ කෙලවරට බලන්න ඕනේ. මම මතු පිටින් මිනිසුන් තේරුම් ගන්න ගියොත් එහෙම අමාරුයි. කෙලවරටම බලන්න ඕන. ලෝකෙ දුක් දෙකක් තියෙනවා. එකක් දුක වැඩි කර ගැනීමේ දුක, අනිත් එක දුක නැති කර ගැනීමේ දුක. මේකටත් යම් කිසි දුකක් විඳින්න ඕන. පින්නතුණු බොහොම මහන්සියෙන් දුර බැහැර ඉඳලා එන්න ඕන. අන්තර්ජාලයෙන් ශ්‍රවණය කරන අය කාලයක් වැය කරලා ශ්‍රවණය කරන්න ඕන. එක පුටුවක හරි වාඩි වෙලා ඒ දුකේ ප්‍රතිඵලය හොඳයි. දුක වැඩි කරගන්න ප්‍රතිඵලයට යන්නේ නැතුව දුක නැති කරගන්න දුක් විඳින්න ඕන කියලා. දැන් අපේ ගෞතම බෝසතාණන් වහන්සේ දුක නැති කරගන්න කොච්චර දුක් විඳද? අර ශායාවුරුද්දේ දුෂ්කර ක්‍රියාවත් එක්ක බුදු බව දෙන්නද කියලා ඇහුවොත් ඇත්තෙන්ම අපි එපයි කියනවද හා කියනවා? ඇත්තටම එපා කියනවා. ඒ දුක ඔගොල්ලෝ විඳලත් නැහැ. සමහරලාට මේ සමාජය තුළ අන්න අහවල් කෙනා විඳින දුක කියලා පෙන්වන්න කෙනෙකුත් නැහැ. දවසක හබ පියල්ලක් තරම් ආහාරයක් අනුභව කරමින් ජීවිතේ ගැට ගහගත්ත කෙනෙක් ඒ නිසාමයි පින්තුනේ බුදුරජාණන් වහන්සේ වයස 80ක් වගේ කාලයකදී පින්වාන්න තීරණය කරන්න සිද්ධ වුණේ. මොකද හේතුව සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවේදී සිදුවෙච්ච ශාරීරික හානිය ඒකේ විදියටම ජීවිතයට බලකරක්මක් ඇති කළා. නැත්තම් එවකට අවුරුදු 120-125 පන්නන ආයුෂ තිබුණා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 125. ඒ වගේම සුළුමාව වගේ අය බැලුවත් මහා ප්‍රජාපති ගෞතම වුණා. ඒත් අවුරුදු 125 වගේ කාල ගත කරලා තමයි මේ තව ප්‍රබල නීවරණයක් හැටියට අපිට එන දෙයක් තමයි දැනගත යුතු කාරණාවක් තමයි ඒ තීන නින්දේ කියන එක. කොහොමද තීන නින්දේ අපිට දැනෙන්නේ? එකක් වෙන්න පුළුවන් ශාරීරිකවම Tamanට හිතන්න කල්පනා කරන්න බැරි වෙලා ගිහිල්ලා නිදිමත. හිතන්න කල්පනා කරන්න බැරි වෙලා ගිහින් නිදිමතක් එනවා. මේකත් අපේ වැඩිමිට දියුණුවට බාධාවක්. ඒක දුරු කරගන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් බලන්න ඕන මේකට කායික හේතුවක්ද තියෙන්නේ කියලා. එහෙමනම් කායික හේතුව දුරු කරගන්න ඕන. අඳුරු ස්ථානයක නම් ඉන්නේ ආලෝකයේ තියෙන තැනකට. එතකොට නිදිමත ගැටි අහු වෙනවා. තමන්ගේ ශරීරයේ පෝෂණ අඩුකමක් නම් තියෙන්නේ, ශක්තිය අඩුකමක් නම් තියෙන්නේ. අන්න තේ හම්බීල කෝපී හම්බීල ඔන්න හදාගන්න. ඒ විදිහට තමන්ගේ ආසනය වෙනස් කිරීමෙන් හෝ ඇවිදින්න ඉරියව්වකට මාරු වීමෙන් හෝ වාඩි වෙලා ඉන්න තැන මාරු කිරීමෙන් හෝ ඔය වගේ කායික පැත්තෙන් වෙනස් කර ගැනීමක් කරන්න පුළුවන්. ඊළඟට ගත්තහම මානසික වශයෙන් ඇති වෙලා තියෙන මොනවා හරි සංඛාවක් නම් කනස්සල්ලක් මොනවා හරි යුතුයකමක් වගකීමක් ඉෂ්ට කරන්න බැරි බැරි වීම ගැන කියලා කල්පනාවක් නම් ඒ කාරණය සම්පූර්ණ කරගන්න හිමත් වුණාම මනස හැකිලෙන්න බලන උදාහරණයක් වශයෙන් ආර්ය උපවාදයක් වෙන දෙයක් කරලා තිබුණොත් අපි හිතමුකෝ අපි නොදන්න කමට හරි ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට හෝ නිග්‍රහයක් නින්දාවක් කරලා තිබුණොත් තමන්ගේ මනස දැනුවත් කරන ඔබ එදා ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මේ දේ කළේ කියලා දැනුම් දෙවි. එහෙම දැනුම් දුනොත් එතෙන්දිත් මනස හැකිලෙනවා, එතනින් එහාට යාට යන්න බෑ. දියුණු වෙන්නේ ඔය ආනන්තරේ පාප කර්මවලදී සිද්ධ වෙන්නේ ඔය සිහියමයි. මනස වඩන්න හැදුවට වඩන්න බෑ, හිතන්න බෑ. එයාගේ පාප කර්මෙම මුල් වෙවි සිහියට එනවා. අත්හරින්න බැරි පාප කර්ම කියන එක තමයි ආනන්තර්ය පාප කර්ම කියන්නේ. මග හරින්න බැරි, අමතක කරන්න බැරි, අමතක වෙන්නේ නැති. ඔබේ ජීවිතෙත් අමතක කරන්න බැරි දේවල් තියෙනවද කියලා බලන්න. එවිට සිතෙන් සමාව අරගෙන සමහර දේවල් කරගන්න පුළුවන්. සමහර දේවල් අපි ප්‍රායෝගිකව ඒ පුඤ්ජලයන්ට සමාව ඉඳලා දුරු කරගන්න පුළුවන්. සමහර දේවල් එවැනි දේවල් නැති යන ආකාරයෙන් පුණ්‍ය ධර්ම කිරීමෙන්, එවැනි අකුසල සිත් දුරු වෙන ආකාරයෙන් පුණ්‍ය ධර්ම කිරීමෙන් ඒක වළකා ගන්න පුළුවන්, දුරු කරගන්න පුළුවන්. එවිට පින බලවත් වෙච්ච දවසක පුළුවන්කම තියෙනවා අර පාප ධර්මයේ වඩ පවත්වා යාට ඒක ජය ගන්න. කුසලයේ බලවත් වෙච්ච දවසක පුළුවන්. සමහර අයගේ මහා කුසල කන්දරාව පෙර ආත්මයේ ඉඳලා රැගෙන එනවා. ඒවා සාමාන්‍ය පොඩි පවක් එහිමේ කළත් සමහර මිනිස්සු යහතින් ඉන්නේ ඒකයි. සමහර අයද පුංචි පාප ධර්මයක් සිද්ධ වුණත් ඒක එවලෙම අනන්තර්යයේ ධිට්ඨ ධම්ම වේදිනී කර්මයක් හැටියට ඉක්මනින්ම පරිසන්දන ස්වභාවයක් තියෙනවා. මේ පව රැස් කරන්නේ, පින රැස් කරන්නේ බුදුහාමුදුරු හරි දෙවියෙක් හරි වෙන තැනක ඉඳගෙන මේ අපේ මේ පෞපින් ගණන් ගන්න කෙනෙක් නැහැ. ඔබේ සිතම තමයි. ඔබේ සිතම තමයි මේ සිතේ වෙන සිද්ධියක් නිසා මේ දෙවියන් බ්‍රහ්මයෙක් ඉඳගෙන තැනක ඉඳන් කරන වැඩක් නෙවෙයි. ඔබේ සිතම තමයි. ඔබේ සිත පීඩාවටපත් වීම සහ සහනයටපත් වීම අතර තියෙන ස්වභාවය ගැන කියාදීමක් විතරයි බුදුරජාණන් වහන්සේ දෙගවේ. ඔබේ සිතට වගකී යුත්තා ඔබමයි අත්තාහියත්ත නොනාතෝ කියලා බුදුහාමුදුරුවෝ නිදහස්. කාටවත් පිහිට වෙනවයි කියලා කියන්න පුළුවන් කොලෝකේ කවුරු කරේ. ඇත්ත කතාව කාටවත් පිහිට වෙන්න බෑ. ඔබේ කර්මයමයි ඔබ ගෙවන්න. ඔබේ පව් මට ගෙවන්නත් බෑ, මගේ පව් ඔබට ගෙවන්නත් බෑ. ඔබේ පව් මව්පියන්ට ගෙවන්නත් බෑ, මව්පියන්ගේ පව් ඔබට ගෙවන්න බෑ. ඔබ ඔබම කරගන්න. දැන් අපි හිතපො පිනක් වුණත් අපි අනුමෝදන් කරනවා කියන්නේ. හැබැයි ඒ කෙනා අකමැති වුණොත් පින අනුමෝදන් වෙනවා. ඒත් අනුමෝදන් වෙනවා.
එයා කැමති වෙන්න ඕන අනුමෝදන්. ඒකත් හරියට අර අපි පිරිකර පූජ කරනකොට මේ පිරිකරට අත ගහන්න කියනවනේ. එක්කෙනෙක් කියනවා අපි බුද්දිස් නෙමෙයි අපි අත ගන්න නැහැ කියලා. එතකොට එයා ඒකට සම්බන්ධයක් නැහැ කියලා. මේ පින්කමන සම්මාදන් වෙන්න කියලා කිව්වහම අපි බුද්දිස් නෙමෙයි අපි සම්මාදන් වෙන්නේ. ඒක සම්මාදන්. සම්මා දිට්ඨිකයි අපේ වෙන්නතෝ. සම්මා දිට්ඨියෙන් එහාට ගියපු මගඵල නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි මේ උත්සාහය දරන්නේ. ඒක බොහෝම හොඳ විචක්ෂණශීලී බුද්ධියකින් සද්ධර්මයේ අසන කෙනෙක් තමයි නිර්වාණය අවබෝධ කරගන්නේ. ඒ කියන්නේ ඇස් දෙක කරකවනව බලහන් කෙනෙක්ම තමයි නිවන් දකින්නේ. කොහමද ඇස් දෙක කරකවනව නිවන් දකින්නේ බලහන්? මේ මොකද කරන්නේ? ඒකෙන් අපි අදහස් කරන්නේ යාළඟ ලොකු විදර්ශනාව තියනවා කියන එක. දැන් අපි මේ ඇස් දෙක මේව කරගෙන උඩට කරගෙන යටට කරගෙන නල්ල රැලි කරගෙන කල්පනා කරනකොට අපි තේරුම් ගන්න එක්ක මෙයාට අදහසක් ගන්න බැරුව, එක්ක තීරණයක් ගන්න බැරුව, එහෙම නැත්නම් මේ කාරණය පිළිබඳව ඊට වඩා ගැඹුරින් යා සිතනවා කියන එක. අපි ඔය මහත්තුරුගේ ළඟින්ම දකින්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් ඇති වුණාම වාහනේ හරි මොනවා හරි පොඩක් කියන කෑ ගන්න අපි පොඩක් කියනකොට විනාඩි 5ක් දෙන්න කියලා ඉවරලා එයා කල්පනා කරනවා. යායකට විසඳුම් කීපයක් හොයනවා. අනේ ඊට පස්සේ තමයි යා ක්‍රියාත්මක වෙන්නේ. නෝනලා ළඟින්ම දෙන්නේ කෑවි ගහගෙන හරි වෙච්ච දේ වාරු වෙනවා. බුදු අම්මෝ කියලා කෑ ගන්න නිසා පොඩි අතුරක් වුණා කියමු කො ළමයට. මෙන්න අපේ උන්දල ගන්න අල්ලගෙන බදාගෙන කෑ ගහලා අඩඩයි නේද? එහෙම නෑ හැමෝම. හරි එක්කෙනා කරන්නේ ඒක නෙමෙයි. ඒකට ප්‍රායෝගික අවශ්‍ය ක්‍රියාවලිය. එයාලා නම් මේක බදා ගන්න වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ මේ භූමිය, මේ තනත්ත, මේ දරුවා, මෙයාම මේ බදාගෙන ඇදුවට කයිප වෙන්නේ. මෙයාව ඉක්මනින් රෝහලට ගෙනියන්න ඕන, ප්‍රතිකාරයක් ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් අපි දන්න පරිස්සමකින් එයාට උදව්වක් කරන්න ඕන කියලා. අන්නේ විදිහට එයා විදර්ශනාවක සැලකිල්ලකට එනවා. කලබල වෙන්නේ නැහැ. අර හැංගීමට බෑ. දැන් මෙයාට තියෙන අවශ්‍යතාවය ඒ අම්මට හරි තාත්තට හරි අවශ්‍යතාවය. නමුත් අවශ්‍යතාවය මත එයා කෑ ගහන වැඩක් තියෙනවා වැඩක්. ප්‍රතිකාරයයි අවශ්‍ය, ප්‍රතිකර්මයයි අවශ්‍ය. වෛද්‍යවරු පුරුදු වුණොත් එහෙම ලෙඩ අරගෙන එනකොට ඇතුල් කරනකොට වෛද්‍යවරු ටික අඩන්න පටන් ගත්තා. නල්ලේ අඬ ගහගෙන අඩඩා ඉන්නවා බෙහෙත් දෙන්නේ. ඒක ලෙඩ සනීප වෙන්නේ. ඒ වගේ අපේ ජීවිතේ නිවන් දකින්න තියෙන අවශ්‍යතාවය මත අපි නිකන් අඬා වැළ පිළ වැඩක් වෙන්නේ නෑ. නිවන් දැකීම පට්ටමක් කරගන්නත් එපා, සත්‍යයක් කරගන්නත් එපා. ඒක පට්ටමකුත් නෙමේ, තත්ත්වෙකුත් නෙමේ, තියෙන තත්ත්වය නැති කර ගැනීම. ඊට පස්සේ මොකක්ද තියෙන තත්ත්වය? තියෙන තත්ත්වය හොඳ එකක් නෙමේ. දැන් පුද්ගලයාගේ තියෙන තත්ත්වය හොඳ එකක් එහෙම නෙමේ. අපායට යන තත්ත්වයක් තියෙන්නේ, සංසාරේ දුක් විඳින තත්ත්වයක් උයි තියෙන්නේ. ඒකයි මතක් කරේ තියෙන තත්ත්වය නැති කර ගන්නවා කියලා. තියෙන තත්ත්වය භයානකයි. ඒ නිසා ඒ තත්ත්වයෙන් තමයි නිදහස් වෙනවා. තමන් ඉන්න දුක් විඳින ස්වභාවයේ, අපායට යන ස්වභාවයේ එයා නිදහස් වෙනවා. භාවිතා කරනවා නිරෝධ ප්‍රතිපදාව. මොකද්ද නිරෝධ ප්‍රතිපදාව? කටු ගොඩක් ඇනුණා ඇඳුමේ ඔබ ඔය අවිදගෙන යද්දි කැලේ තියෙනවා. දැන් ඔබට ඒ ඇඳුමේ ඇනිච්ච කටු ටික ඔබේ ඇඟේ ඇනෙන බව තේරෙනවා. දැන් නිදහස් තැනක් හම්බ වෙච්ච ගමන්ම මොකද කරන්නේ? එයා තේරුම් ගන්නවා මේක තමයි නිරෝධ ප්‍රතිපදාව කරගෙන යන්න ඕන. මේ කටු ටික ගලවගෙන යන්න ඕන. මේ කටු ටික ඇඟේ ඇනෙනවා මේ ඇඳුමේ මේක තියෙනකම්. ඔබේ හිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා, ගැටලු ගොඩක් තියෙනවා. අර ඇඳුමේ ඇනිච්ච කටු වගේ මේ කැලෑ, මේ සමාජයේ නැමැති කැලෑවේ ඇවිදගෙන යද්දී ඇනිච්ච කටු සිතෙහි තියෙනවා. මොකද කරන්නේ? ඒවත් සුද්ධ කරගෙන යන්න, නිදහස් කරගෙන යන්න. එතකොට නිරෝධය පිටින් හොයලා වැඩන්නේ, නිරෝධය දුක් විඳින තැනින් හොයන්න ඕන. දැන් හිතාමතා දුක් විඳිනවා නම් ඉතින් එහෙම නැති එකකින් අපිට නිදහස් කරන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. හිතාමතා දුක් විඳිනවා නම් කරන්න දෙයක්. දැන් අපි දැකලා තියෙනවා සමහර මිනිස්සු වෙන ගිනි අඟුරු හපා කන. ඒ කියන්නේ ගින්දර පත්තු වෙද්දි ගිනි පෙරලා කන. දැකලා නැද්ද මොනවද? ඉන්නවා. ඊළඟට සමහර මිනිස්සු යකඩ ඇන කනවා. මේ වංශය කියන්නේ යකඩ ඇන දැක්කම මට බඩ ගින්නක් හැදෙනවා කියලා යකඩ ඇන අඟුරු පිටින් අරන් කනවා බඩට. ඒ මිනිස්සු මැරෙන්න පුළුවන් කියලා වෛද්‍ය සිද්ධාන්ත වලින් කිව්වොත් අගේට මැරෙන්නේ නැහැ. යකඩ යන දිරවනවද මන් දන්නේ. හදන්න බෑ. ඒ සංසාරික එයා ගෙවන්න ගෙනාපු පාප කර්ම ඉවර වෙනකන් ඉන්න තමයි. සමහර වෙලාවට යාචකයෝ එහෙම ඉන්නවා. දෙන අලු කෑම ප්‍රකට එක කන්නේ නැහැ. එයා කන්නේ ඊට කලින් දවසේ ඊටත් කලින් දවසේ දීපු පිළුම් මිච්ච පැකට් එක. එහෙම යාචක වෙනවා. දැන් එයාගේ දුක අපිට එක හදන්න බෑ. එයා කරන ලද මොකක් හරි පාප කර්මයක්. ඔව් ආර්ය ශ්‍රාවකයෙකුට කරපු වැඩ, එහෙම නැත්නම් ගුණවත් සිල්වත් කෙනෙකුට කරපු වැඩ එක්කෝ කාට හරි ඔව් නරකක් දාලා කන්න දෙවි කෙනෙක් උට වෙන විඳින්න වෙන පාප කර්මයක් එයාගේ මනසම එයාට කියන්නේ ඒ විදියට කන්න බොන්න පවතින තමයි. ඒ අයක විවාදමත් සාර මනසෙම කරන කර්මයේ විදියට සැලසෙනවා. දැන් පුදුම වැඩේ කියන්නේ මේ දැන් එක මහත්යෙන් දෙන්නෙක් ඉන්නවා මේ රටේ මේ හරි අමුතු කතා කියන්නේ මේ කර්මය කියලා එකක් නැහැ. විපාකය කියලා එකක් නැහැ. පුනර්භවය කියලා එකක් නැහැ කියාගෙන යනවා. සමහර මිනිස්සු. ඒ මිනිස්සයා හරි උදාහරණයක් කියනවා. එයා හනොද මලක් පිපෙනවානේ. ඔව් මලේ ලස්සනයි සුවඳයි දෙකම තියෙන්නේ මලේ. දැන් මල එක පර වෙලා ගියාම ඒ මල හට ගන්නවා. ඊට පස්සේ ඉතින් කියන ඒ මල හටගන්නේ කියලා. නමුත් අදුම්තර මේ මනුස්සයට අහන්න තිබ්බ ඒ මල ඇතුලේ තියෙන ඇටවලින් ඊළඟට පරම්පරාව හැදෙන්නේ කියලා. රේනෝලින් එක්ක හැදෙන්නේ කියලා. එහෙම හන්නේ නැහැ. ඒක මේ තැලෑටිවල තියෙන ජීව පරම්පරාව. ඒ මනුස්සයා කියනවා එතනින්ම ඒ මලත් ඉවරයි සුවඳත් ඉවරයි. එහෙනම් ඉතින් ඒ මල්ගස් වර්ගය එතනින්ම ඉවර වෙන්න ඕනේ. එහෙම ඉවරෙන්නේ මොනම හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා ඊළඟ පරම්පරාව හැදෙන්නේ. එක්ක මුල, එක්ක පොතු, එක්ක කොළ මගින්, එහෙම නැත්නම් අර රේණු ඇට මගින් කුමන හෝ ක්‍රමයකින් මේ මල නැවත පරම්පරාවක් හදනවා. ඒ මිනිස්සයා කියනවා සුවඳක් නැති වුණා මලක් නැති වුණා වගේ එතනින් ඉවරයි කියලා. හැබැයි ඒ මිනිස්සයාම මේ ගන්න පරණ බංගලාවල් වල භූත දෝෂ යන්න කියලා මිරිස් පුච්චෝ ගන්නවා. එයාම ඒවට කියනවා මේකේ භවයක් නැහැ, නැවත උප්පත්තියක් නැහැ කියලා. මේ අමුතු ප්‍රචාර කියන මිනිස්සු. ඒකත් අර අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ එකක්. ආශ්‍රය කරන්නවත් එපා කියලා කියනවා. කර්මඵලයේ විශ්වාස කරන්නේ නැත්නම්, පුනර්භවයේ විශ්වාස කරන්නේ නැත්නම් මිනිස්සේ. සමහර අය හදිහියට මේ මොම ලැබියාලා ආශ්‍රය කරනවා මේ මුස්ලිම් මිනිස්සයා හරියටෝ මේ කතෝලික මිනිස්සයා හරි චෝක් කියලා. එහෙම චෝක් අය ඉන්නවා. හැබැයි එයාගේ හිත ඇතුලේ නැත්තම් පුනර්භවයේ විශ්වාසිකුත් කර්මඵලයේ විශ්වාසිකුත් බුදුහාමුදුරුව පෙන්නල දෙන්නේ එයාගේ සිත පවකට නැමෙන්න තප්පරයක් යන්නේ නැහැ. අසුරු සැනින් අනිත් පැත්ත ගහන්න පුළුවන් එයාට හිතක් තියෙනවා. හැබැයි හොඳ විශ්වාසයක් අවබෝධයක් තියෙන කෙනෙකුට පාප ධර්මයකට හිතක් නමන්න ඔහු දහස් වාරයක් හිතනවා. පවක් කරන්න දහස් වාරයක් හිතනවා. මොකද හිතේ හිත නමන්න අමාරුයි. තමන්ට සසර දිවිපාක දෙයි. මේ විපාකේ තමන්ට ආදී වශයෙන් එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා තමයි කටයුතු කරන්නේ. අරයට හිත නමන්න බැරි වෙලාවක් යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මොන ආගමිකයා වුණත් සමන්න එයා ළඟ තියෙනවා නම් එයා කරන දේ නැවත එයාට තමන් වපුරන දේ තමන්ට ප්‍රතිඵල හැටියට එනවයි කියලා දැන් උගන්වනවානේ. දැන් ජේසුස් වහන්සේත් උගන්වනවා තමන් වපුරන දේමයි තමන්ට ප්‍රතිඵලය. බුදුහාමුදුරුවෝ ඒකමයි උගන්වනවා. ඔබ වපුරන දේ ඔබට ප්‍රතිඵල වශයෙන් එනවා. අන්නේ විශ්වාසය, අන්නේ අවබෝධය තියෙන ඕන මනුස්සයෙක්ලා. එහෙම නැත්නම් ආශ්‍රය කරනවත් එපා. ඒක ඒක පිළිගන්න ඇති කෙනෙක්. ඔය මිනිස්සු ඕන දෙයක් කරන්න. දැන් අර ලංකාවේ තියෙන සමාජවාදී ක්‍රමයේ කියන්නේ මේකනේ. ඈ ඔය ආගම් තියෙන බොරුවට කන්න හම්බ කරන් ගන්න උන් හදාගෙන තියෙන්නේ. මේ එහෙම එකක් නැහැ. අපි මේ ලෝකෙ ඉපදුනා මැරෙනවා එච්චරයි. ඒ නිසා මේ ධනපති පන්ති බංග වේවා කියලා කල්පනා කරලා බලන්න. මේ මිනිස්සු මේ රටේ ඉන්න මෝඩයෝ 60,000ක් විතර. ඒකෙන් උමුතු වෙලා මිය ගියා. අපේ මාමල බාප්පල හිටියා. හොඳට ගුටි කාලා මල. එහෙම දෘෂ්ටියෝල පැටලුණාට යස වැඩි උන්ට ඒක වෙන්නම ඕන. මේක කොස්න දෙයක් නෑ. මොකටද ඒ වගේ දෘෂ්ටි වලට ගියේ? එහෙම මිත්‍යා දෘෂ්ටි වලට ගියාම මේ එවැනි විපාක ස්වභාව ධර්මයෙන් ලැබෙනවා. ඊට පස්සේ ඒකේ සෝචනීය පැත්ත තමයි අපේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ඔළුව විනාශ කරනක. රජයක් වශයෙන් බලාගෙන ඉන්නවා දරුවන්ගේ ඔළුව විනාශ කරනක. විනාශ කරනකම් බලාගෙන ඉඳලා පාරට බැස්සහම වෙඩි තියනවා, වතුර ගහනවා, රබර් උණ්ඩලින් ගහනවා. බලන්න අර හාමුදුරුවෝ කළු පටි ගැඳගෙනමනේ ඔතන කාගෙන. එතකොට මා මතක් වෙනවද නේ? අනේ අපේ ආනන්ද හාමුදුරුවෝ චෝදයි දප්පා හාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒ නිසා මැදගෙන ඒ දුක් විඳිනවා. ඒකින් අර ආවේශ කරනවා. ඔළුව ආවේශ කරලා ඒ උමුතුවට පත් වෙලා තියෙන්නේ. උමුතුවට පත් වෙලායි තියෙන්නේ. මොලේ විකාර කළාට පස්සේ මේ මිනිස්සු අසරණයි. වෙනතර ආගම් වලින් කරලා තියෙන්නේ තෝකම තමයි. ඕකමයි කරන්නේ. මනෝවිද්‍යාව උගන්වන්නේ සත්ව ආරෝපණය. නැවත 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 කියලා ඒ මනුස්සයාගේ ඔළුව නාස්ති කරනවා. ඒ කියන්නේ පිළිගැනීමක් ඔබවන. මෙහෙදි පිළිතුරු කිසි වෙලාවක අපි පිළිගැනීමක් ඔබවන්නේ නැහැ. හැම තිස්සෙම ඔබේ අයිතිය ඔබ ලබන්න, ඔබේ ස්වාධීනත්වය ඔබ ලබන්න, ඔබේ විදර්ශනාව ඔබ සතුයි කියන කාරණේ නිසා මෙතනින් එළියට බහලා යනකොට හාමුදුරුවෝ කියපු දෙයක් නැහැ. අපිට මතකත් නැහැ. ওই සමහර අය කියන්නේ ස්වාමීන් වහන්සේ මොනවද කිව්වද කියලා තේරෙන්නේ නැහැ කියන්නේ. ඒකට හේතුව අපි කිසිම දෘෂ්ටියක් දුන්නේ නැහැ කියන එක. හැම මොහොතකම ඔබේ ස්වාධීනත්වය ඔබට ආරක්ෂා කරලා දුන්නා. අර දෘෂ්ටි ධාරයේ එහෙම නැහැ. එනවානේ. ඔව් ඔබගේ චින්තනය ඔබට සිටීමේ තියෙන අවශ්‍යතාවය ඔබට තියෙන තර්කය ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ විදිහට හිතන්න දෙන්නේ නැහැ. ඔවුන් කියන දේ පිළිගන්න. එනිසා ඒකෙන් ඔවුන්ගේ ඔළුව නාස්ති වෙනවා. දැන් මේක ඉගෙන ගන්න ඕනේ. නැවත අහුවෙන්නේ නැති වෙන්නේ. නැවත අහුවෙන්නේ නැති වෙන්නේ ඉගෙන ගන්න ඕනේ. දැන් අපිටත් ඔය වගේ උගන්වන්න පිරිසක් ආවා. ඇවිල්ලා දැන් එක්කෙනෙක් ඉවර කරනකොට අනිත් එක්කෙනා කතාව පටන් ගන්නවා. ඒ ආය ඉවර කරනකොට අනිත් එක්කෙනා. ඒක තමයි අර තත්වාරෝපණයේ ක්‍රමය. බොහොම වේගෙන් කතා කරගෙන ගිහිල්ලා අපිට ඒ දෘෂ්ටිය දීලා අපේ තියෙන මානසිකත්වය සෝදලා ඒකට හදා ගන්නවා. ඉතින් මම අහගෙන හිටියා ඔක්කොම කතාව. කතා අහගෙන ඉඳලා මම කිව්වා ඔයගොල්ලෝ හොඳට කතා කරන්න දක්ෂයිනේ. ඇයි ඔයගොල්ලන්ට මාධ්‍යයේ අවකාශයක් හම්බුනේ නැද්ද තාම? ඊළඟට කියන තාම නෑ ආපුරනේ. අද ඉතින් කියන්නේ බැරි වුණා උඹලට යකෝ මම සම්බන්ධ බෑ කියලා. ඔය සාමාන්‍ය ඔය ඉන්න චන්දදායකේ මෝටි කරගන්න දර්ශනයක් ඇදී ආවුරු කරගම් බොරු බේගල්ල වලට දාන්න බෑ කියලා මෝට ජනගහනය. ඇතු දන්නවද මේ රටේ මොන තරම් ජනගහනය මෝඩයිද කියලා? 75%කට වඩා මේ රටේ ජනගහනය මෝඩයි. දෘෂ්ටිගාරයි 20%ක් විතර සමස්ත ජනගහණයෙන් තමයි චින්තාමය ප්‍රඥාවක් තියෙන හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. ස්වාධීනව හිතන මිනිස්සු ඉන්නේ. නිදහස්ව හිතන මිනිස්සු ඉන්නේ. 20%ක බොහොම සුළු පිරිසක්. අන්නේ 20%ෙන් කැඩිලා යන පිරිසක් විතරයි නිවන් දකින්නේ. හිතන්න එපා අපි මේ අහවල් කෙනා සෑහෙන පොසත් කෙනෙක් ආහාරයේ බුද්ධිමත් අහවල් කෙනා උසස් තනතුරක් දරන්නේ නීතිඥයේ අහවල් කෙනා මේ ඉංජිනේරුවෙක් ඒ නිසා හරි උගතෙන්නේ කියලා නෑ. මේ මිනිස්සයා උගත් ඉංජිනේරු බකින් විතරයි. ඒකට නෙමෙයි උගත්කම ඥානවන්ත බව කියලා කියන්නේ. නිදහස්ව හිතන්න පුළුවන්කම. සාධාරණව හිතන්න පුළුවන්කම. බුද්ධ ධාරක. දැන් මං දකුණේ කියලා දකුණෙන් එන මිනිස්සු ඔක්කොටම මං කැමතිද? නෑ. දකුණෙන් එන විදියට මම කොහොමද මිනිස්සුන්ට කැමති? එතකොට උතුරෙන් එන මිනිස්සු කියලා උතුරෙන් එන මිනිස්සු ඔක්කොටම මම කැමති? නෑ. උතුරෙන් එන මිනිස්සු හොඳ මිනිස්සුන්ට විතරයි. උඩ රටින් ආවත්, පහත රටින් ආවත්, අගරගමුවෙන් ආවත් හොඳ මිනිස්සයා හොඳයි, නරක මිනිස්සයා නරකයි. මෙතෙන්ට අය අතර වුණත් එච්චරයි. නිදහස්ව හිතන්න පුළුවන් කම තියෙනවා. මෙන්න මේ නිදහස්ව හිතන්න පුළුවන් පුද්ගලයා සම්මුතියෙන් හරියට තීරණය ගන්න දන්නවා. ආධ්‍යාත්මිකව හරි තීන්දුවක් තීරණය ගන්න තමයි. දෘෂ්ටිධාරී නොවීම කියන එක හරි අමාරු වැඩක් නේ. දැන් ඕකයි මම කියන්නේ. ලක්කාය දිට්ඨිය ගලවන්න පුළුවන් මොන්ගේ පක්ෂේ ගලවන්න බෑ කියන්නේ. ඇත්තද නැත්තද? තරම් ලෑල්ල වගේ මේක ඇවිලා එන්න දැන් මේ අලෝකේවත් ගලවන්න බැහැ. ඒ මිනිස්සුන්ගේ මේ සමහර අලවගත්ත පක්ෂපාත බලන්න. දැන් මම අහුවා ඇයි එහෙම ඇලිලා ඉන්නේ කියලා. අපේ පුතාට රස්සාව දුන්නේ පක්ෂෙන්නේ. ඒකයි. නැත්තම් අපේ පුතාට ලක්ෂයක ණයක් දුන්නා නේ ඒගොල්ලෝ කලින්. ඒකයි. තේරෙන්නේ. නැත්තම් අහවල් පස්සේ කට්ටිය අපිට ගැහුවා ඒ නිසා අපි මේ පස්සේ තමයි හැමදාම. පව් කියලා හිතනා නේ. සමාධිය ගැන ඇඬෙනවා. ලේන්සුවක් නෑ ළඟ. හරිම වැදගත්. ආගම් ભેද නැතුව, ಜಾති ભેද නැතුව, කුල ભેද, වර්ග ભેද නැතුව හිතන්න පුළුවන් මිනිස්සෙක් නිර්මාණය කිරීම හරිම වැදගත්. හරිම වැදගත්. එයා නෙමෙයි හිතන්නේ, එයාට හිතෙන්න ඉඩ දෙනවා. මේ මේ දර්ශනයටපත් වෙන කෙනා හිතන්නේ නැහැ, හිතෙන්න ඉඩ දෙනවා. එයා දනවගන්නේ නැහැ, දැනෙන්න ඉඩ දෙනවා. එයා හඟවගන්නේ නැහැ, හැඟෙන්න ඉඩ දෙනවා. එයා කරන්නේ නැහැ, කරන්න ඉඩ දෙනවා. ඔන්න මම ආයෙනින් වැඩ කරන කෙනා සහ මම ආයෙනින් වැඩ නොකරන කෙනා. රහතන් වහන්සේලා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බොහොම හිතලා 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 ප්ලෑන් කරලා ගමනක් යන්නේ නැහැ. උන්වහන්සේගේ ස්වභාව ධර්මයෙන්ම ගුණ වාසනා සම්පත් බිහි වෙන තැනට උන්වහන්සේ ඉවීම වැඩම වෙනවා. මම හිතන්නේ දේශනාවට සුදුසු වෙලාවට මම හිතන්නේ වැඩම වෙනවා. ඔක පරක්කු වෙලා වැඩම වෙනවා. නැත්නම් වෙලා තියෙන වැඩම වෙනවා. ඒක වැඩම වෙනවා. දැන් මම හිතලා හිතලා ප්ලෑන් කරලා මේ දේවල් කියනව නෙමෙයි. ඔබේ ගති ගුණ ලක්ෂණ නිමිති වලට අනුව ස්වාමීන් වහන්සේගේ දේශනාව කියවෙනවා. දේශනාව වෙනවා. දේශනා කරනවා නෙමෙයි. දැන් මම දන්නේ මම ඊළඟට මොනවද කියන්නද කියලා. කොහොමද ලඟ ඕල යන්නේ. මේ වැඩසටහන මොම්ම අවසන් කරයිද කියලා මම දන්නේ. අවසන් කරන්න ඕන මේ විදියටයි කියලාත් මගේ ඔළුවේ නෑ අක්කා. ඔන්න වෙනස. හිතනව නෙමෙයි හිතෙනවා. කරනව නෙමෙයි කෙරෙනවා. හඟව හැඟෙනවා හඟව ගන්නව නෙමෙයි හැඟෙනවා. දකින්නව නෙමෙයි නිකම්ම පේනවා. දකින්නවා කියන්නේ කොමනාවේ මම දැක්කම බලන් හිටියා. නෑ බලන් හිටියේ නෑ. දැක්කේ නෑ නිකම් පෙනුණා. මන් දන්නේ නැහැ කොච්චර කොසද්ද කියලා. කැඩපතකට පේනවා විතරයි, පේනවා විතරයි බලන්නේ. අවබෝධ ඥානය. නෑ යා හිතුණා කියන්නේ හිතන්නේත් නෑ ඒක හිතනවා. දිගින් දිගට ඒක පහළ වුණා. එයා ඒක හිතනා නෙමෙයි ඒක හිතෙන්න ඉඩ ඇරලා තියෙනවා. සංඥාවක් ස්වභාවයෙන් එන්නේ. ස්වභාවයෙන් එන්නේ. දැන් හිතමු හුළඟක් ඇඟේ වදිනවා. දිගින් දිගට හුළඟ එනවද දිගින් දිගට සුළඟ නොවනවද කියලා තීරණය වෙන්නේ ස්වභාව ධර්මයෙන්. ටිකක් වැස්සක් වහිනවා. මේ වැස්ස දිගටම වහිනවද කියලා තීරණය වෙන්නේ ඩිංගක් වැහලා ඉවර වෙනවද කියලා තීරණය වෙන්නේ ස්වභාව ධර්මයෙන්. මට වස්සව ගන්න බැහැ. අන්නේ ස්වභාව ධර්මයට ඉඩ දීම තමයි මේ මනස තුළ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමා අර කර්මකාරකයෙන් ඉවත් වුණා කියන්නේ ඔන්න ඔතන. කර්මකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ එයා තුළ. එයා චේතනා කර්මයක් බවට පත් වෙන්නේත් නැහැ. දැන් ආර්ය උපවාදයක් ආයේ කියන්නේ ආර්ය උපවාදයක් කියන්නේ ආර්යවතුන්ගෙන් ප්‍රතික්ෂේපයක් සිද්ධ වෙනවා. එහෙමනම් ආර්යවතුන්ගෙන් ප්‍රතික්ෂේපයක් සිද්ධ වෙන දෙයක් මිනිස්සුන්ට මේ ලෝකේ සිද්ධ කරපු අය ඉන්නවා. එතකොට ආර්යවතුන් ප්‍රතික්ෂේපයක් නැද්ද? තියෙනවා. හැබැයි ආර්යවතුන්ගේ ප්‍රතික්ෂේපය සිද්ධ වෙන්නේ අර මම කරනවා කියන තැනින් නෙමෙයි, ඉබේ කරනවා කියන තැනින්. ඉබේ කරනවා කියන තැනින් ඒක සිද්ධ වෙනකොට ඒ කරන පුද්ගලයාගේ සාධාරණ යුක්ති සහගත වරදක් මතම තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම නැතුව සිද්ධ කරන්න බෑ, සිද්ධ වෙන්නේ නැහැ. දැන් මං වුණත් මිනිස්සේ කුවමනාවෙන් හිතලා මේ මිනිස්සයා වැරදි වැරදි කියලා හිතන්නේ නැහැ. හැබැයි වැරදි කියලා හැඟුණොත් ඉබේම විවෘත මනසට හැඟුණොත් ඉවරදී. එතකොට කරන්න දෙයක් නැහැ. දැන් අඹ ගෙඩියක් අතට අරගෙන වේලාසනින් උපකල්පනය කරනවාද මේ අඹ ගෙඩිය කුණු වෙලා මං කන්නේ නැහැ කියලා හිතන්නේ නැහැ. හැබැයි කපලු බාන. කපලු බානකොට මේ අඹ ගෙඩිය කුණු වෙලා. දැන් ඒ මේක කුණු වෙලා කියලා ඔබ හිතපු ක්‍රියාවලියක්ද තියෙන්නේ? දැන් හිතිච්ච එකද තියෙන්නේ? හිතිච්ච එක. හිතුවේ නැහැ. හිත පෙනිච්ච නිසා සාධාරණ දෙයක් මනසට දැනෙනවා. සාධාරණ දෙයක් දැනුනට පස්සේ තවදුරටත් මේ අඹ ගෙඩිය කන්න බෑ කියන තැනට ආවිලා තියෙන සාධාරණ ලෙස. හැබැයි වේලාතරින් උපකල්පනය කළා. එයා තීරණයක් ගත්ත නම් එහෙම තමයි ඒක ඇත්තුවක්. නැ බුදු වෙන්න දෙයක් නැහැ. නිගම් හරියන්නේ නැහැ. බුදු භව කියලා කියන්නේ ඉතින් මේ අනුබුදු භවත් බුදු භව. ඒක වෙනසක් නැහැ. දැන් ඔය මහායානිකයෝ බුදු භව කියලා කිව්වට මේ සම්මා සම්බුදු භවම නෙමෙයි. ඕන් කියන්නේ බුදු භව කියන එකෙන් අදහස් කරන්නේ මේ අරිහත්ය. ඒක බුදු භව හැටියට සලකන. නෑ නෑ, ඒක තණ්හාවක් නෙමෙයි. ඒක තණ්හාවක් ආශාවක් බවට පත් වෙන්න නම් එයා ලෝභ වෙන්න ඕන අර බුදුහාමුදුරුවන්ගේට තියෙන සැලකිලි වලට, ප්‍රත්‍ය වලට. අර දේවදත්ත ඇති කරගත්තේ බුදු බව තණ්හාවයි. දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරන්නේ තණ්හාවෙන් නෙමෙයි. තණ්හාවෙන් බුදු බව ප්‍රාර්ථනා කළොත් අපායි. තණ්හාවෙන් තොරව බුදු බව ප්‍රාර්ථනා කරොත් බුදු බවට. දැන් ඔන්න ඒකත් තේරුම් ගන්න. බුදුහාමුදුර දැන් ආනන්ද හාමුදුරු කෙනෙක් වෙන්න පතනවා. මං ආන ඇයි ආනන්ද හාමුදුරු කෙනෙක් වෙන්න පතන්නේ? ඊට පස්සේ එයා කියන ආනන්ද හාමුදුරු වෙන්නේ. අයි ෂෝක් එකේ ඉන්නවනේ ඒක නිසා. ඒ ටික හරි ෂෝක් මාර දැපනේ ඉඳින්න හරි දැපේ ඉන්නවනේ. එයා හිතන්නේ භෞතික වාසයෙන් බලන්න. එතකොට අපායයි. නෑ ආනන්ද හාමුදුරු ලැබුව ඒ ආධ්‍යාත්මය හරි වැදගත්. උන්වහන්සේට ගහක් යට ඉන්නත් පුළුවන්, මාලිගාවේ ඉන්නත් පුළුවන්. කොතන වුණත් උන්වහන්සේ සතුටින් ජීවත් වෙන ක්‍රමය ඉගෙනගෙන තියෙනවා. මට අන්නේ ක්‍රමය ඉගෙන ගන්න. අන්න ඒ වගේ ආනන්ද හාමුදුරු කෙනෙක්. එහෙමනම් බුදුබවට ඒ ආරි මහත්කේට දෙපැත්තක් තියෙනවා. තණ්හාවෙන් කරන්නත් පුළුවන්, තණ්හාවෙන් තොරව කරන්නත් පුළුවන්. දැන් සමහර අයගෙන් ඇහුවාම ඇයි පුතේ ඔයා වෛද්‍යවරයෙක් වෙන්නේ කියලා. කොපහට කියපිය මේ වගේ මොකද සිරස ලක්ෂපතියගෙන් කියව ඇයි ඉතින් කාර්බෝමිට් එහෙම අම්බේනවා කොහොමද ඇයි වෙන මොකක් හරි මේ ලෙන්තු සූපත් කරන්නේ මේ ලෝකේ තමයි ඉන්නේ කාර්බෝමිට් එහෙම හම්බේනවා ඉතත් ඉතින් ඉතත් දෙවිය හොඳ නැහැ. මේක බාලකෙක් වුණාම ඒගොල්ලන්ගේ බොමිට වැඩි නේ ලොකු. එකක් හම්බෙනවා. ඒ ඇති බලනකොට වෙනතුනේ කිසිම පර්මිට් එකක් හම්බෙන්නේ නැති පිරිස තමයි හාමුදුරුවෝ. ඒ වගේම කිසිම බැංකුවකින් ලීසින් එකක්වත් වාහනයකට නොමැති පිරිස තමයි හාමුදුරුවෝ. කියලා එන හාමුදුරුවෝ වාහනයක් ගන්න දායක උදව් කරන්න ඕන. ඔබට හේතු කිසිම බැංකුවක් දෙන්නේ නැහැ. කොච්චර වැන්දත් බැංකුවකින් පිරිත් කියලා ආවා. බැංකුව ගිහලා මහා බැංකුවෙන් ගිහලා මම බන කියලා එනවා. මං බන කියලා වුණාට පස්සේ ආනවා විශ්වාස නැද්ද මට ලේසි ඒක නම් බෑ අපි ඕනම් කීපිට නැද්දද කියලා කීක් කර දෙන්න එහෙම සැලකිල්ලක් තියෙනවා විශේෂ ගෞරව කියන්නේ ඒවට සුවිශේෂී ගෞරව විශේෂ ගෞරව එනිසා තණ්හාවෙන් කිරීම සහ තණ්හාවෙන් නොකිරීම. එනිසා මම සතුටු වෙන්නේ මේ පැවිදි වුණේ මම උපාධි ගන්න. උපාධි අරගෙන ආස්තාවක් ගන්න හිතාගෙන නෙමෙයි. ඔන්න අපි පැවිදි බවේ තියෙන වටිනාකම. අපි පැවිදි වුණේ මන්නම් පැවිදි වුණේ මිනිස්සු නැති ප්‍රදේශයක කැලේකට වෙලා පාඩු වෙන්න කියලා. පස්සේ ඉතින් දහමක් අවබෝධ වෙලා තේරුම් වෙලා සමාජයට මේක කියන්න ඕන කියලා. මෙතෙන්ට ගෙනල්ල ස්වභාව ධර්මයෙන් මාව තියලා තියෙනවා. ආයෙ මෙහෙන් කොහාට කොහාට මම පාවෙන්න දෙන්න ඕනේ නැහැ කියලා මම තීරණය කළා නෑ. ඕන දිහාකට මාව පාවෙන්න මම ඉඩ අරලා තියලා තියෙනවා. දැන් මේ මෙතන මේ අලුත් ශාලාව හදන්න කලින් මාව පාවෙන්න හැදුවේ වෙන රටකට. ලෑස්ති වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතන හැදුනට පස්සේ මෙතන වැඩේ කියලා. මෙතනත් හදන්න කලින් පාවෙලා ඔය ඈත අවිස්සාවේල්ල පැත්තේ තැනක ආරාමයක් හදන්න හැදුවා. එහෙන් පාවෙලා ආයෙ හිතාවා. මේ ජීවිතේ පාවෙලා යනවා. අපි හදනවා නෙමෙයි හැදෙනවා, කෙරෙනවා, ගොඩ නැගෙනවා. ඒ විදිහට චිත්ත බල නැගෙනවා. ඒ විදිහට ලෝකෙ හැදි හැදි වෙනස් වෙවි යනවා. ඒ නිසා මේ එහෙම පාවෙන්න ඉඩ දුන්නාම කවදාවත් අපි දන්නවා අපි මේ වයි මුල් බහැගෙන නැහැ මේවා අල්ලගෙන නැහැ මේවට අමසත්ත වෙලා නැහැ ඒ නිසා පිරිතේට උපදින්නේ නෑ නේද කාර් පාවෙන්න ඉඩ දුන්නාමනේ එයාට ඒ වාහනේ විකුණන්න බැරි ජීවිතේට හිත පාවෙන්න ඉඩ දීන නැහැ කොච්චර සවුත් වුණත් මේකම තමයි පාවිච්චි කරන්නේ කියන්නේ පාවෙන්න ඉඩ දුන්නා මේ ගේ නම් අපි අත්හරින් නැහැ අපේ પરම්පරා ගේ ඒ කියන්නේ පාවෙන්න ඉඩ දින නැ මේ ඊට වඩා හොඳ තැන් ගෙවල් තියෙනවා තමයි. නමුත් ඒ වුණාට හරියන්නේ නැහැ. අරකම තමයි අල්ලගත්ත මානසිකත්වය. එහෙම නෙමෙයි පාවෙන්න ටිකක් ඉඩ දෙන්න ඕන. හැමෝම මොකද පාවෙන්න ඉඩ දුන්නාම මේ ස්වාමිගුරුසයා හොඳ නැහැ කියලා හිතනොත් එහෙම. ඒක කමක් නැහැ නේද? පාවෙන්න ඉඩ දෙනවා. මේ නෝන හොඳ නැහැ කියලා තේරෙනවා. ඉතින් ඒක සාධාරණයි. බෙල්ල පිළිගෙනවට වඩා පිං අයිනට වැඩි පාවෙන්න ඉඩ දෙනවා ඒක හොඳ නැද්ද ඒක හොඳයි මේ අක්කු අර බෙල්ල පිළිගෙන මැදි ඉතින් හිතට පාවෙන්න ඉඩ දුන්නා ඒ හිතේ මෙයා හොඳ නැහැ කියලා දෙන්න මේ යකා බෙල්ල පිළිගලා ඉරේ යන්නේ මොකටද මම වෙන එකෙක් එක්ක යාළු වෙනවා කියලා කල්පනා කරන්න මම ඒක නෙමෙයි හොඳ ඒක හොඳයි. එයාටත් යහපත තමයි තමයි. දැන් මේ අරමින් කරගත්ත යා මිනිස්සයා එයාටත් විපත ජීවිතාන්තය දක්වා ඉරේ. එළුම්කස්. සාක්ෂි දිනන චාරෝප දින නඩුකාරයෙක් ගන්න එකපාරේ මිටින් ගන්න එළුම්කස් යනවා. අද ආකාලින අද අද ඉන්න අර හිරු කුරු ඇතුළට එල මං යනවානේ බල ගියා. අද අද ඉන්න ඊට පස්සේ. දැන් ඒ ළමයට ජීවිතයක් නැහැ. ඒ නිසා තමන්ටත් හිත පිණිස අත්හිතං කත්තම්මා වැඩ කරන්න පරහිතංච කත්තම්මා එපා වෙලා නම් පාවෙන්න ඉඩ දෙන්න බෙලමිරි ගන්න බා එච්චරයි ඇයි අත්හැරෙන්න බැරි ජයනානය ඒක තමයි හොඳ බුදුවරු පාවෙන්න ඉඩ දුන්නා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා රට පුරා ලෝක පුරා හැම තැනම පාවුණානේ හැම තැනම ආරාම පූජා කළා එකක්වත් උන්වහන්සේ අල්ලගත්තේ නෑ සතර දෙසින් වඩිනා මහා සංඝරත්නයට කියලා එක අදිෂ්ඨාන කළා උන්වහන්සේ ගහක් යට හරියන්නේ හිටියා අනේ උන්වහන්සේ පහළ වෙන්නේ ගහක් යට මේ ලෝකෙට උපත ලබන්න උන්වහන්සේ බුද්ධත්වයේ සුවාගන්නේද ගහක් යට උන්වහන්සේට අච්චර මනහර ආරාම තීති මන් දන්නේ ස්වභාව ධර්මයේ තුලින්ම මහා ලොකු මාලිගාවක ආරාමයේ තුලින් නිකම් පොදු ස්ථානයක මිනිස්සුන්ට වාඩි වෙන්න ඔහේ හදල තියෙන ගල් ඈල්ලක් මත. ඔය තියෙන්නේ මේ අපිට ඇවිදින්න ශරීර සුවත මධ්‍යස්ථාන වගේ හදලා තියෙන අන්න ඒ වගේ ස්ථානයක්. ඒගොල්ලන්ගේ මල් උද්‍යානය එහෙම නැත්නම් විවේක ස්ථානය. ඒ ගල් ඈල්ලක් මත උපහන්සේ තීරණය කරනවා. ඔව් පිරිනව පාන එක. ඒසා බුදු කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම සත්කාරය තමයි උන්වහන්සේගේ සද්ධර්මයට අනුකූලව අපි අවබෝධ කර ගැනීම. එහෙම නැතුව අපි උන්වහන්සේට මලින් පහනින් පුද පුදා පෙරළුණත් නියම ගෞරවය බවට උන්වහන්සේ බාරගන්න උන්වහන්සේ බාරගන්නේ උන්වහන්සේගේ සත්‍ය ඔබ තුළ දැකීමම තමයි, ඔබ සූපත්ව ජීවත් වීමම තමයි. චරයි ඔබ දුක් විඳින කෙනෙක් වෙලා ළඟට ඇවිල්ලා යාඥා කරනවට යදිනවට ඉල්ලනවට උන්වහන්සේ කැමති. ඔබ දුක් නොවිඳින කෙනෙක් වෙලා සාර්ථකව ඉස්සරහට ඇවිල්ලා මම හරි සාර්ථක කෙනෙක් ඔබ වහන්සේ නිසා කියලා කියන්න පුළුවන් නම් මම හිතන්නේ සියලුම ශාස්ත්‍රවරු අදහන අයට ඒ ශාස්ත්‍රවරුන්ට කී දෙනෙක්ගෙන් අහන්න ලැබෙනවද දන්නේ ඉස්සරහට ඇවිල්ලා මිනිස්සේ මම ඔබ වහන්සේ නිසා සාර්ථකව කෙනෙක්. මම ඔබ වහන්සේ නිසා සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. මම ඔබ වහන්සේ නිසා ජීවිතේ බොහෝ ගැටලු निराකරණය කරගත්ත කෙනෙක්. හැබැයිම මම සතුටින් වාසය කරන කෙනෙක් කියලා කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි හදවතින් ගැඹුරින්ම. බොරුවට පිටින් නෙමෙයි, වචනේ නෙමෙයි. අන්න බුද්ධ ගෞරවය ධර්මාය පූජාය ප්‍රතිපත්ති පූජාය. ප්‍රතිපත්ති මේ පූජාව පරම පූජා බව පත්වේ. ඉතින් හරි ලේසියි මේ ප්‍රතිපත්ති පූජාව. ඇස නිදහස් කරගත්ත, කන නාසය නිදහස් කරගත්ත, දිව ශරීරය නිදහස් කරගත්ත, මන නිදහස් කරගෙන බැලීම. මේ නිදහසේ බැලීම අමාරුද? නිදහසේ බැලීමනේ ලේසි. ද්වේෂ කිරීම තමයි අමාරු. ලෝභ කිරීම තමයි අමාරු. ඉරිසියා කිරීම තමයි අමාරු. ඒ අමාරු දේවල් කරා වැරදි වැඩ කිරීම තමයි අමාරු. ඇයි අමාරු දේවල් කරන්නේ? අමාරු දේවල් කරන්න එපා. අමාරුවෙන් කිසි දෙයක් කරන්න එපා. උනොත් දෙයක් ඒක වැරදි වැඩක් වෙන්නේ නැහැ. කළොත් දෙයක් ඒක වැරදි වැඩක් බවට පත් වෙනවා. දැන් කාර හරි එක අපි පාරේ ඇවිදින්දි ඇඟේ හැම ඉබේට ඇවිත් නොදන්න කමට හැපුණොත් ඇඟේ ඒක වැරදි වැඩක්ද? නෑ. ඒවට සොරි කිව්වම සොරි එකක් හම්බෙලා හැප්පුණොත් වාහනවල හැපිලා මැරෙන එක වැරදි වැඩක් හැටියට නෑ. ඇක්සිඩන්ට් ගණයට ගනනලා වැරදි වැඩක් කරලා මේව කරන්නයි මනුස්සයව නිදහස් කරන්නේ. හප්පල වැරදුනොත් නෝ වැරදි වැඩක් කරලා දානවා. ඒ තාලේ දක්වා එන්නත් නෑ ඉන්නවස්. අන්න ඒක වැඩ. ඒ කියන්නේ අපි ඔච්චර හොඳ වුණත් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. ඔව් ඒකත් වැරදි වැඩක්. ඒ එතෙන්දි වැරදි වැඩේ වෙන්නේ අර පොකු එක නෙමෙයි බීමක් තමයි. ඒකටත් වෙනම තියෙනවා. ඒක සලකන්නේ අර හප්පල කරුව කියන ගණේට නෙවෙයි. බීමක් තමයි. පරදට ලයිසන් එක කැන්සල් කරන්න පුළුවන්. ලයිසන් එකේ නීති ප්‍රතිපාදේ උල්ලංඝනය කිරීමේ අඩතේ ලයිසන් එක කැන්සල් කරන්න පුළුවන්. ඒත් අරක නෙවෙයි. දැන් බොනවද ඔබ මේ? මොකද බීමක් දරේවද? ඒකත් වෙනම දෙයක්. දැන් අපි හිතමුකෝ සිහි විකාරයෙන් මේ සිද්ධ වීමක් හැටියට මේක සලකන්න. ඒ වගේ දෙයක් දෙයි. මේ මනස අත්හරින්න ගැඹුරින්ම අත්හරින්න ඔබට වේදනා දෙන පීඩා දෙන ස්වභාවයන් වලින් ගැඹුරින්ම අත්හරින්න. ලේඛනය අත්හරින්න වෙනකොට මේක මුලක් උගලනවා වගේ නේද? මුල් කැඩෙන්නේ නැති වෙන්න ඒ මුල් ඔක්කොම ටික උගුල්ල ගන්න සමහර ගස් තියෙනවා ඒවා අලගන්න නම් ගහ උගුලන්න ඕන. මයියකු ගස් වගේ දේවල් වුණත් එහෙමයි. ඊපස් මොකද කරන්නේ මුලින්ම? ඔව් පෑයකට දෙයකට කලින් ගිහලා වතුර ටිකක් දාලා එනවා වටේ. ආයි වතුර ටිකක් දාලා ඕම හිමින් පසබුරුල් වුණාට පස්සේ පරිස්සමට මේ ගහම උගුලලා ගන්න. ආන් ඒ වගේ තමයි පිනුතුනි මේ සත්‍ය දහම් දිය ඔබේ කෙලෙස් මුල් උගුලන්නේ මහා උපකාරයක් වෙනවා. මහා උපකාරයක් වෙනවා මේ දහම් දිය. ඒකෙන් තෙමෙන විට තමයි පිනුතුනි අර කෙලෙස් මුල් ගුරුල් වෙන්නේ. ඒක තමයි මේක ඔබට යම් කිසි දවසක උදුරා ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් අර හයියට හයිය දීදි ගැලවුවොත් එහෙම නිකන් අත්තිගේ පැරිලා එනවා විතරයි මුල් එන්නේ ඔබට. ඉතින් ඔය දහම් ඇසෙන්නේ නැති අයකට ජීවිතේ මාර්ගඵලයක් අවබෝධ වුණා, සත්‍යයක් අවබෝධ වුණා, ජීවිතේ වෙනස් වුණා කියලා අහන්න ලැබෙන්නේ නැත්තේ පොළොව ගණයි. ජීවිතේ නැතෙනවා කෙලෙස් මල එහෙත් ඉතුරු වෙනවා. ඒ නිසා තමයි ධර්මය අහන්න ධර්මය අහන විට හැම විටම අපි අපේ කෙලෙස් මුල් උගුලන්නට අවශ්‍ය කරන ඒ හේතුමනේ අපි ඇති කරගන්නවා. ඉතින් ඔහොම හේතුමනේ ඇති කරගෙන යන ගමන් ඔහොම ඉන්නකොට එක පාරට ඇවිල්ලා කවුරු හරි කියනවා අපරාධේ ආනන්ද හාමුදුරුවෝ ඔච්චර කරද මාස ආකාය කවුරුත් බන් දෙක අයියෝ මේ ඔයා එන්න මගේ ළඟට මම ඔගේ සුමාන දෙකින් ඔලුටක් ගාලා වෙනස් කරලා දෙන්න ඔලුවල දෙන්න අර පංචිකාවත්තේ මිනිස්සු අයියෝසෝ එන්න මම ඕක කොල්ල දෙන්න කියලා ඌ දන්නේ නැහැ. ගිහිල්ලා කඩවලේ අහලා 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 අර බෝකර් කම කතා කරලා ගියක් හරි ගන්න එක කරන්නේ අහුවෙන්න එක්කෝ අර කොහේ හරි අතක මුල්ලකට අරගෙන ගිහලා අර මනුස්සයෙක් විදියට පොස්සේ බුදුරන් දුවනවා. ඉතින් අර ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලම කියනකොට අපි මොනට ඔබ සතියෙන් අවබෝධ කරලා දෙන්නම් කියලා කියනකොට පොඩ්ඩක් ආගිය මුලගිය දැන් පොඩ්ඩක් ඒ මනුස්සය පොඩ්ඩක් කොයල බලන්න පැය ඇස්සන්න බලන්න දැන් ඔබට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. කවුරු හරි මිනිහෙක් කැලෙක් කියනවා අයියෝ මං අන් දෙන්න මං දෙන්න ඔයාට ලක්ෂ ගණනක් එතන මොකක්ද එන්නේ මේ බයිසිකල් කට්ටේකින් එන්නේ පැදගෙන මයිසිකල් කට්ටේකින් අම මනුස්සය ලක්ෂ දහයක් මට ණයද නෑ මේ මිහට බෑ ඒක කරන්න එතනින්වත් හිතන්න පුළුවන් කම තියෙනවා මෙයාට බෑ වැඩේ කරන්න. එක්කෝ ඒ මනුස්සයගේ මූණ දිහා බලලා Taman අවබෝධයෙන් ඉන්නේ නැහැත්තම් අහවල් තැන හරි හරි කියලා කෑ ගහනවා නම් ඔබ මට ඒක හරි හරි කියලා කෑ ගහන්න සතියෙක් කරලා දෙන්නම් කියලා කියන්නේ ඔබ දැන් කොච්චර කල්ලාස්සේ කරනවද? මම මාස 6ක් විතර වෙනවා ඔබ අවබෝධ කරගෙන ඉන්නේ. නෑ මට තාම අවබෝධ නෑ. හැබැයි ඔය අවබෝධ වෙන්නේ නැති අය පොඩි උපායකුත් දාගන්නවා. නෑනේ මම බුදු වෙන්න නෑනේ. බුදු වෙන්න යන කට්ටිය තමයි ඉස්සෙල්ලාම අවබෝධ කරගන්නේ. මොකද මේක නැතුව බුදු බවට යන්න බෑ. දැන් මේ සමාජයේ මතයක් තියෙනවා බුදු වෙන්න අය යන අයට මේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියලා. එක අමෝ නිල කාස බොරුවක්. සත්‍ය අවබෝධ කරගන්නෙම බුදු වෙන්න යනවා. අවබෝධ කරගෙන උන්වහන්සේලා පහන සංඥාවෙන් නිවන් දකින්න නැතුව ඒක අවසන් කරන්න නැතුව යනවා නිසා අතටපත් නිවන් පසකට දාසසරට බැස බෝසත් පාරමී පුරන බෝධිසත්වෙක් වෙනවා මිස එහෙම නැතුව සත්‍ය අවබෝධයෙන් තොරව යන්නේ නැහැ. අවබෝධ කරගෙන අවබෝධ කරගෙන යන. එතන ඉඳලා යන්නේ පින්නතුනි සසර කර්ම බලයට හසු වෙලා නෙමෙයි. කර්ම බලයට හසු වෙලා යන කෙනෙක් පාරමිතාව පුරනවා කියලා කියන්න බෑ. අදිස්ථානයේ මුල් කරගෙන බෝසත් කෙනෙක් සසර යන. මේ සද්ධර්මය අවබෝධ කරගත්තොත් එයාට පුළුවන් ජීවිතේ තමන් උපදින්න ඕන තැන අදිස්ථාන කරගන්න. ඕනම් මෞකසක් අහවල් මෞකසෙ මං උපදින්න ඕන කියලා අදිස්ථාන කරොත් ඒ මෞකසෙ උපදින්න. ඒ තරම් බලයක් එයාට ඒ තරම් ශක්තියක් තියෙනවා. හරියට මේ රටේ ඉන්න ලොකුම ධනවතෙකුට ධනවතෙක්. පෝසත්කමින් තිරිලා යා. එයාට ඒක ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ පෝසත්කමින් පිරිච්ච කෙනෙක් තමයි අවබෝධයට පත් වෙන්නේ කියලා. එයා හරි පෝසත්. එයාගේ තියෙන අවබෝධාත්මක ගුණයට සක්‍ර දෙයියොත් අසුනේ නැගිටලා ආචාර කරනවා. ඉන්නවා කොරියාවේ. ඔය සක්‍ර දෙයියන්ගේ කතා එක මේවා ඒ Hindu සමාජයේ තිරිච්ච කතන්දර ටික. ඒ කතන්දර නැතුව බුදුහාමුදුරන්ට ගමනක් හදන්න බෑ. බ්‍රාහ්මණ බ්‍රහ්ම සංකල්ප තිබුණා. එතකොට සහම්පති බ්‍රහ්මයා ඒ බ්‍රහ්මයා මේ බ්‍රහ්මයේ යන්තම් දාගෙන තමයි මේ බ්‍රහ්මයෝ අතර ජීවත් වුනේ බුදුහාමුදුරුවෝ. නැත්තම් බුදුහාමුදුරුවන්ට මේ මෝඩ සමාජයේ මිනිස්සුන්ට කිට්ටු වෙන්න බැරි වෙනවා. එතකොට එහෙම අය නැතුව නෙමෙයි. නමුත් මිනිස්සු ළඟ තියෙන්නේ සංකල්පයේ දෙවිවරු ඉන්නවා. දෙවිය අයත ඉන්න ප්‍රධාන කෙනෙකුත් ඇති. ඉන්නවා. නමුත් මිනිසුන් මොන ආකල්පයකින් මොන අදහසකින් කියනවද කියන්න දන්නේ නැහැ. බුදු කෙනෙක් ඒක දැකලා කියනවා. දැන් ඔය කියපු දිව්‍ය ලෝකවත් බ්‍රහ්ම ලෝකවත් තාම අර අපල් දුරේක්ෂයට අහුවෙලා නැහැ නේද? දැන් උසිනුත් කියනවා යදුන් ගණන් උත් කියන ඒ වගේ යදුන් ගණන් නෙමෙයි මේ වෙනකොට අර අපල් දුරේක්ෂය කියලා හදපෙකින් මේ අප්‍රමාණ විශ්වයේ තැන් හොයාගන්නවා. ඔව් එහෙම එකක් නෙමෙයි. මේක මනෝමය ස්වභාවයක් වුන් කරගෙන පවතින දෙයක්. හැට පේන සත්තු නොපෙනෙන සත්තු නැතුව නොවේ. ඒත් මිනිසා ළඟ තියෙන සංකල්පය. බුදුවරුන් ළඟ තියෙන්නේ පොදක්. ඒකට බුදුවරුන්ගේ ආමන්ත්‍රණය මොකද්ද කියලා දැනගන්න බුදු වෙන්නම ඕන. එහෙම නැත්නම් ඒ ආර්ය මාර්ගය තුල ගමන් කරන්න ඕන. දැන් රහත් වෙන්න කිව්වොත් එහෙනම් අපි අය ටිකක් ඕකේ. බුදු වෙන්න කිව්වොත් එහෙනම් නිකන් බෑ වගේ. ඒ බුදු බව කියන්නේ අනුබුදු බව. බුදු වෙන්න බැරි නම් ඇයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝගේ සටන යනවා, බුදුහාමුදුරුවෝ අනුගමනය කරනවා, ඒ අනුගමනය තුළින් බුද්ධත්වයට පත් වෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ සරණ කරගන්න, ධර්ම මාර්ගය යන ධර්මයට පත් වෙනවා. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඒ බුදු මගම ගමන් කර බුද්ධත්වයට පත් වුණු ඒ අනුබුදුවරු අනුගමනය කරන මමත් ඒ අනුබුදු කෙනෙක් වෙනවා. එතෙන්ට තමන්ගේ හිත සුදුසු නැත්තේයි තමන් අල්ලගෙන ඉන්නවා නම් තමන් කිසිම දෙයක් අල්ලගෙන ඉන්නගෙන නෙමෙයි නා තමන්ට කිසි ප්‍රශ්නයක් මොහොතක් හේදන්න පිණුතුනේ දැන් ග්‍රහලෝක අතර ගමන ගමන් වලට අභ්‍යවකාශයේ ගමන් වලට ඒ යොමු වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන් ඒ ගමන් වලට යොමු වෙන්නේ ජීවිතය පූජා කරන්න ලැබුණු පූජා වේවා කියලා. එත්ම ලැබුණොත් එනවා නැත්නම් මියනවා කියලා. මෙහි පොළොවේ ඉන්න අයට විශ්වාසයකුත් නැහැ ඒගොල්ලෝ ආයේ එයිද නැද්ද කියලා. යන අයට විශ්වාසයකුත් නැහැ ආයේ එයිද නැද්ද කියලා. ජීවිතය ජීවිතේ නැතත් කියන මේ දෙකම අතර යොමු. ඒකට ජීවිතේ ඒ ඒ පරේක්ෂණයට ඒ ගවේෂණයට ජීවිතේ පූජා ධර්මයටත් එහෙමයි. දහම්සොඬ රජුරු වගේ බණපදේ අහන්න කන්ද උඩ ඉඳන් පල්හැට පනිනවා මගදී බ්‍රේක් ගන්න බෑ. ඒ කියන්නේ අත්හැරීම තුළ බණ අහනවා කියන එක පෙන්නන්නේ. අත්හැරීමෙන්ම තමයි බණපදේ ඇහෙන්නේ. බණපදේ අහලා අතාරින්නත් බෑ, අතහැරලා බණපදේ අහන්නත් බෑ. අත්හැරීමයි බණපදේ ඇසීමයි එකවර සිද්ධ වෙන්නේ. ඔබ සටන් කරන්නේ, ඔබ හැම දෙයක්ම කරන්නේ මොහොතක් ඔබ සිතා බලන්න. මම කියන කෙනාව බේරගන්න, ආරක්ෂා කරගන්න, පවත්වා ගන්න නොවේද? ඔබ ගැටෙන්නේ මම බේරගන්න. ඔබ දුවන්නේ, ඔබ පලා යන්නේ, ඔබ සටන් වදින්නේ, ඔබ සියලු දේ කරන්නේ මම බේරගන්න. ඔබ නිවන් දකින්නේ මම බේරගන්න. ඔබ නිවන් දකින්න හදන්නේ මම බේරගන්න. ඒකට හොම ඉක්මනින්ම හොඳ උත්තරයක් වුණා හරියට. ඔබ නිවන් දකින්නේ මම බේරගන්න. ඇතුළතින්ම ඔය උත්තරේ ගන්න බලන්න. හදපතුලෙන්ම ඔය උත්තරේ ගන්න. නිවන් දකින්නේ මම බේරගන්නද? එහෙමනම් මේක වැරදි. මොකද වැරදි? මම බේර ගන්න නම් නිවන් දකින්නේ ඒක වැරදි. පිළිතුරක් පිළිතුරේ අර මුලින් මගේම පිළිතුර අපි ගන්න හොඳ නැහැ. පිළිතුර එන්නවා. පිළිතුර එනකම් අපි ඒ ධර්මයේ කිමි දෙන්නවා. පිළිතුර ගත්තොත් අරගෙන කියනවා කියන්නේ මොනවද කියලා තමයි දන්නේ නැහැ. පිළිතුර ආවොත් එයා මුළු ආත්මයෙන්ම දන්නවා. ඒ ගැන විග්‍රහාත්මකව මතයක් කියන්න ගන්නවා. පිළිතුරක් එන්නේ ලොකු අවබෝධයකින්. පිළිතුරක් ගන්නේ කිසි අවබෝධයක් නැතුව වෙන්න පුළුවන්. බුදුදහම වේවා අනිත් ආගම් වේවා ඔය අදහන මිනිස්සු අනේ මිනිස්සු අගක් මුලක් ආතක් පාතක් දන්නේ නැහැ. ඒ අදහන දෙයියෙක්ගේ නැගුවොත් මේ දෙයියා ඉපදුනේ කොහෙද? මේ දෙවියන්ගේ වටපිටාව මොකද මේ කියලා හෙච්ච සමන්නට මිනිස්සෙක් දන්නේ. සමහර මිනිස්සුගේ ආගම කොච්චර කාලයක් වෙනවද ඉපදිලා කියන එක වම් ඒක දන්නේ. ආගම් පිළිබඳව බොහොම දැනුම අඩුයි මේ Hindu අයගේ. ඒගොල්ලෝ ගොඩක් දැනුමක් නැහැ. ඔහේ දෙවියන්ට ගාථා රවහන එක තමයි හැමදාම කරන්නේ. වදින එක තමයි කරන්නේ. ඊට වැඩි දෙයක් දන්නේ නැහැ. අපි නිකන් හරි අහලා දරගන්න උත්සාහ කරනවා. නවග්‍රහයන්ට පූජා පවත්වන මිනිස්සුන්ට නිවන් දකින්න කියන අපිට තමයි දූවල් විග්‍රහන් දෙන්නේ. නවග්‍රහය පිළිබඳව හරියට වගතොරතුරු දැනගැනීම සඳහා නම් ඔබ යා යුත්තේ නාසා ආයතනයට. නාසා ආයතනය කියලා කියන්නේ ඇමරිකාවේ තියෙන තාක්ෂණය පිළිබඳව තියෙන ප්‍රධාන ආයතනය. ඒ ආයතනයට ගිහිල්ලා අහන්න මේ මේ රාහු ගහ අපලයට දුරු වෙන්න මොකක්ද කරන්න ඕනේ කියලා. නවග්‍රහ මණ්ඩලයේද රූප හදල නැද්ද තියෙනවනේ. මණ්ඩලයට රූප හදල තියෙනවා. ඒවට පූජාවල් තියෙනවද නැද්ද? ඒවයි යම් යම් වෙනස්කම් නිසා මනුෂ්‍යයෙකු තුළ ඇතිවන්නා වූ මානසික විපල්යාසයන් තියෙනවා. නැත්තේ නැහැ. දැන් හඳ මුදු වෙන කාලෙට පොඩ්ඩක් මුදු වෙනවා කියන්නේ හඳ පායනවා. එහෙම විපල්යාස තියෙනවා. ඒකට අපි මනස සංසුන් කර ගන්න ඕන කියන එකයි කියන්නේ. එහෙම නැතුව වෙන දෙයක් කරන්න ඕන කියන එක නෙමෙයි. රටකට බලපාන දේවල් තියෙනවා නැත්තේ නැහැ. ඒවා අපි මනස හදා ගන්න ඕන. මම නිවන් දකීද කවදා හරි? නැත. මම නිවන් දකින්නේ නැත. නිවනට බාධාව මම වෙන බව. නිවනට බාධාව මම. දැන් මොකද කරන්නේ? ඕ හැම තිස්සෙම මමත්වයේ මානය දුරු කරමින් ධර්මයට පිවිසෙන්න. මඤ්ඤමාන දුරු කරමින් එහෙම නැත්නම් අපි අමඤ්ඤමානයට පත් වෙමින් ධර්මයට ආවම් කන්දෙන්න. එහෙම අහුම්කම් දීත්තේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී හරියට වේදනාව එනවා. හරියට ප්‍රශ්න තියෙනවා. ඇයි? ඒක ඔබේ ජීවිතයට බැඳිච්ච දරුවෙක් හත්හරිනවට වැඩි අමාරු වෙනවා. දැන් සමාජලාට අපේ අම්මල තාත්තලා දරුවෙක් විවාහ කරලා දෙනකොට නිකන් අඬනවනේ. ඒකට ඉතින්ත් අර පොඩ්ඩක් තේරෙන්නේ නිකන් අපේ දුරස් වෙනවට නේ, ඈත් වෙනවට වගේ කියනවා. ඒකට මෙතන ඉඳලා ඇන කොටාගෙන ගහමරාගෙන ජීවිතේ ගෙනියනවා නේද කියලා ඉතින් අඬනවා. ඉතින් අඬන එක හොඳයි වෙනවා. මෙතන ඉඳලා මහා කාල භූතියකට මැදි වෙනවා නේද, අනන්ත දුක් විඳ වෙනවා නේද, හැම දාම කන්න උයන්න රෙදි හොදන්න ළමයි යදන්න ජන්ජාලයකට උඹ යන්නේ දිවේ, උඹ යන්නේ මුතේ ලේදි නෑ. අපිත් ඕක හරි අමාරුවෙන් කර ගැව්වා, උඹලත් ඒ වැඩේකින් බාර ගන්න කියලා. ඒකට අඬන එක හොඳයි. ඒකට ඈඩ් කරද්දී එහෙම දැනෙනවා. ඒකට තමන් මේ ලෝකේ දරුවට වඩා ලහින් ආශ්‍රය කරන්න තමන් තමයි. ස්වාමියට වඩා, බිරිඳට වඩා, තමන්ගේ හිත මිත්‍ර මිත්‍රායට වඩා තමන් ළඟින් ආශ්‍රය කරන්න කවුද? තමන් තමයි. එහෙමනම් තමන් ඈත් වෙන දවසට පුදුම ඇඬිල්ලක් හඳයි නේද? කොටින්ම කියතොත් අර මරණේදී ඈත් කරන ඈත් කිරීම අපි මරණයෙන් මෙහාට ඈත් කරනවා. මරණේදී ඔබ මුහුණ දෙන අත්දැකීම අනිවාර්යෙන් ධර්ම අවබෝධයේදී ඔබ මුහුණ දෙනවා. ඒ සිතුවිලි තෙරපි, ඒ චේතනාවේ තෙරපි අනිවාර්යෙන් ඒ අත්දැකීම ලබනවා. ඒ නිසානේ අමරණීය වෙන්නේ. මරණය මෙරුව නිසානේ අමරණීය වෙන්නේ. මරුවා මරා බුදු වුණා. මරුවා සමග වාසය නෙමෙයි, මරුවා මරණ ධර්ම. මරුවා ඔබ ළඟ සිටින්නේ මම නැමැති නාමයෙන්. දැන් බය හිතුණානේ. මරුවා ඔබ ළඟ සිටින්නේ මම නැමැති නාමයෙන්. මම මේ ලෝකේ මමයයි ආමන්ත්‍රණය කරනවා මොනව හරි භාෂාවකින්. ඒ හැම කෙනා ළඟම මරුවා ඉන්නවා, මම ඉන්නවා. දැන් මමත්වයේ තිබ බෞද්ධයන් විතර නෙමෙයි, අබෞද්ධ බෞද්ධ ඕන කෙනෙකුට මමත්වයේ තියෙනවා. ඒ මමත්වයේ කණුවක් වගේ, නිකන් නෙමෙයි ගොම් බඳින කණුවක් වගේ. ඒ කණුවේ රතු පාට හරක් බඳින්නත් පුළුවන්, කොළ පාට හරක් බඳින්නත් පුළුවන්, නිල් පාට හරක් බඳින්නත් පුළුවන්, බුද්ධාගම බඳින්නත් පුළුවන්, කතෝලික ආගම බඳින්න පුළුවන්, මුස්ලිම් ආගම බඳින්න පුළුවන්, හින්දු ආගම බඳින්න පුළුවන්, ජෛන ආගම වැඳලා උඹලා හෙළුවෙන් පළකුවොත් එමේ හෙළුවෙනුත් යනවා, මුස්ලිම් ආගම බඳලා උඹලා වහගෙන පළකුවොත් එමේ වහගෙනත් යනවා. ඇයි? මම නැමැති කණුව. ඔය මම නැමැති කණුව උගුලපු කෙනෙකුට බලන්න ආගම බන්ධනයක්. බන්ධයි. බන්ධන එන මිනිසුන්ට කියලා දෙයි. තොපි බැඳිලා ඉන්නේ, තොපි හිර වෙලා ඉන්නේ, තොපි දුකට පත් වෙලා ඉන්නේ, තොපි දෘෂ්ටිධාරීන් බවට පත් වෙලා ඉන්නේ. උඹල මේ ලෝකේ පරතරක් දකින්න නැතුව වචන වලට රැවටිලා ඉන්නේ. ඔබේ ආධ්‍යාත්මය තුළ හටගන්නා වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මානසික ස්වභාවයකට, මනෝමය තත්වයකට ඔබ මෝහණය වෙලා ඉන්නේ. කෝකෙන් අවදි වෙයල්ලාගෙන ගියයි මේ මම නැමැති කණුව උදුරා ගන්න කෙනෙකුට දෘෂ්ටි බඳන්නා වූ ternary දෘෂ්ටිගත කරන්න බෑ. අයිතක පලක් නැහැ. ඊළඟට තමන්ගේ වැඩ මේ ආර්ය ශ්‍රාවකේ කාර්ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් කරගන්න කොහොමද? එයා කරගන්නේ සත්‍යක්‍රියාවෙන් සහ අදිෂ්ඨාන බලයෙන්. යාළඟනේ ප්‍රාර්ථනා මේක දෙයියන්ට කරලා දෙන්න කියලා. මගේ රතේ හොඳට යන්නේ මම හොඳට රතේ පැදෙව්වොත්. අදිෂ්ඨාන බලය. එතකොට ප්‍රාර්ථනාවක් කරත් ඕනනම් යම් තැනක ඉඳලා ප්‍රාර්ථනා කරන්න මේ රතේ මට හොඳ සිහියෙන් පදවන්න ලැබේවා කියලා. එච්චරයි. එතකොට ගියක් හදද්දී වුණත් එයා ඒක සාර්ථක කරගන්න ඕන නම් එයා අදිෂ්ඨාන කරන්න ඕන. ඕ මේ 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 දේවල් මට කලට වේලාවට යහපින් කරගන්න පුළුවන් වෙන්න ඕන කියලා කියන්නේ. තමන්ගේ අදිෂ්ඨානය කරටු කොටගෙන සත්‍යක්‍රියාවෙන් කටයුතු කරනවා. ඊළඟට මම මේ ලෝකේ කාටවත් නින්දා පහස කරලා නැහැ. මට නින්දා පහස කරන අයට ඒක කරන්න නොහැකි වේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. තමන්ට මම ලෝකේ කාටවත් අලාභහානි කළා නැහැ. මටද අලාභහානිය නොවේවා කියලා අදිෂ්ඨාන කරනවා. මම කාටවත් දුක් දීලා නැහැ. ඒ නිසා මටත් දුකක් නොපෙවිනේවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම කරන්න ගියොත් නම් හරි අමාරු වෙනවා. ගොඩාක් දෙනෙකුට කරන්න බැහැ. මෙතන ඉන්න අයට කරන්න පුළුවන්. ලෝකේ ඉන්න බොහෝ දෙනෙකුට කරන්න බෑ. ඇයි උනේ? එහෙම දෙයක් කරන්න හරිද සාක්ෂිය පිරිසුදු වෙන්න ඕනමයි. අපිරිසුදුව කරන්න බෑ. අපිරිසුදුව කරන්න බෑ. පොහොදුන් ජීවිතේ පින්නතුනි බර කරත්තයක් වගේ ජීවිතේ ගොඩාක් දේවල් ඇදගෙන යන්නේ කරපින්නගෙන යන්නේ. මිනිස්සුගේ මූණවල් දිහා බැලුවාම දැඩි විඩාබර බවක් මහා පුදුම තණ්හාවක් මහා පුදුම ආශාවක් ඇදගෙන යනවා කියලා තේරෙනවා. ඉතින් ඔයත්තන්ට මේ ධර්මයේ තුලින් පුළුවන් පාව යන්න. ඒකවල පාව යනකොට ස්වාමීන් වහන්සේ අපිට ගොඩාක් දේවල් අහිමි වෙන්නේ නැහැ කියලා. කිසි දෙයක් අහිමි වෙන්නේ නැහැ. ගොඩාක් දේවල් ඉතුරු වෙනවා. පුහු පුසාරකම් පෙන්වන්නේ නැහැ. පුහු මේ පුරසාරම් පෙන්වන්නේ නැති නිසා ඉතුරු වෙනවා. තෑගි තරගෙට යන්න දෙන්නේ නැහැ. ඇඳුම් තරගෙට අදින්න යන්නේ නැහැ. සපත්තු තරගෙට දාන්න යන්නේ නැහැ. වලලු මාල තරගෙට දාන්න යන්නේ ඉතුරු වෙනවා. අම්මට තාත්තට සලකන එක උනත් තරගෙට සලකන්නේ යන්නේ නැහැ. ඖෂධයක් කරන් දීලා තාන්න සද්දේ නැතු ඉන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට පිට වෙන්න පුළුවන්. ඒක තරගෙට සලකන් දුන්නේ නැහැ. එයා බෝරි ඇද ගන්නවා අඩු, රණ්ඩු ඇද ගන්නවා අඩු. එතකොට තියෙන හරි අලු. යාත්‍රි බොහෝම සාධාරණ හැමදේම ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ ඇතුළත ඉන්න මමයා එළව ගන්නකම් මේක පිටින්නම් රඟපාලා හරියන්නේ නැහැ. මේ සැහැල්ලුව ගැන කතා කරන්නේ කෙළවරට ඇවිල්ලා එක්කෙනෙක්ගෙන් අහනෝ වැඩ කරලා කරලා ඉවර වෙලා විස්රාම ගියාට පස්සේ එයාගේ සතුට. ඉතින් එයා කියනවා මම හරි සැහැල්ලුවෙන් ඉන්නවා, බැංකුවට විස්රාම වැටුපේනවා, මම සැහැල්ලුවෙන් ඉන්නවා, ඒ ටික වේදන් කරලා ඉන්නවා කියලා. හා එහෙනම් මාත් ඒ විදිහට ඉන්නවනේ කියලා මේ ඕලෙවල් කරන ළමයෙකුත් හිතනවා. එයාත් මෙහෙම ඉන්නවා. බැංකුවට හරිය ඇවිල්ලා බලනකොට නෑ, හරිය ඇවිල්ලා නෑ බැංකුවට. ඉතින් ගිහිල්ලා කියනවා මේ ඔයකින් ඔයා ඉන්නවා වගේ මම හිතියා, ඒ වුණාට මේ බැංකුවට හරිය ඇවිල්ලා නෑ. ඒකත් අපිට මතක තියාගන්න ඕනේ. මේ මමත්තේ එළවා දමන යුත්තේ සම්පූර්ණ කළොත් විතරයි බැංකුවට සල්ලි එන්නේ. ඒ කියන්නේ සැනසීම තමයි ලැබෙන්නේ. නැත්තම් ඉන්නේ. නැත්තම් මමත්තේ නැහැ වගේ මෙහෙම ඉන්නෝ සහනය නැහැ. අනේ ඔයා කියන වගේම මාත් උහි හිටිය ඔය පාඩුවේ ඉන්නවා ඉතින් ඒ උනාට නෑනේ. එස්සන්තර රජුරෝ වගේ ඉන්නවන සතර පහල් කඩවල් දොරවල් ඇරදමනවා. ඇරදමන වාසය කරනවා. ඒකේ ආදර්ශය තමයි ඔක්කොම බෙදා දුන්නා කියන එකක් නෑ. කැමති අයට කැමති දෙයක් රැගෙන යත්තා කියලා. ඒ කියන්නේ පාවයම ඕනනම් ජනතාවට අනේ රජතුමාට දේවල් අපි ගෙනියන්න හොඳ නෑ කියලා නොගිහින් ඉන්න තිබ්බා. ගෙනියන අයට කැමති නම් ගෙනියන්න තිබ්බා. එහෙම ජනතාවක් නෙමෙයි හිටියේ. පොර බදලා නේ. රම්බු කාල අරගෙන යනවා. ලස්සන පින්තූරයක් කරලා තිබුණ මහත්තේ බණ පොත් ගන්න පොර කන උපාසක අම්මලගේ පින්තූරයක්. බණ පොතක් හරි මොකක් හරි එකක් ගන්න මොම්ලි බෙදන එක. පොර කන උපාසක අම්මලගේ පින්තූරයක් දාලා ඊළඟට අනිත් පින්තූරය දාලා දෙනවා. අරක්කු තැබැරිමේ අපේ පිරිමි මහත්තුරුගේ ගිහිල්ලා පොලිමට ඉන්නෝ කියු එකේ. දැන් අහලා දෙනවා මෙතන සංවරයේ මේ සංවරයේ විනය තියෙන්නේ කොතරද කියලා. ඈ බලන්නකෝ දැන් ධර්මයේ අපි මේ සාර කිව්වේ ලස්සන දෙන්න පොර ගන්න අර කොළුනේ ඉන්නවා තමන් ව්‍යවහාරයේ දැන් අපි දකින්න ඒක සාන්දීප්තික දකින්න ඇස්තෙන් දැන් අපේ පිළිම මාස්තුල ආදාර දායකත්වයක් තාදී තියාගෙන ඈ ඒක ගණන් කරලා බොහොම සැදී පැහැදීමෙන් ඒක දැන් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න පරිත්‍යාග කරන්න ඒගොල්ලෝ සූදානම්. තමන්ගේ ජීවිතයට යහපතක් උදා වෙන්න පරිත්‍යාග කරන්න සූදානම් නැහැ සමහරවිට. ඇයි? ඕක තමයි තමන්ගේ වල තමන් කපා ගන්නවා කියලා කියන්නේ. තමන්ගේ විනාශය ඇති කරගන්න පරිත්‍යාග කරන තමන්ගේ ජීවිතය යහපත ඇති කරගන්න ඇති කරගන්න. ඒකයි සබාව. අපිට අපි ආදරය කරනවා නම් අපි පොඩ්ඩක්වත් අපි කැමති නැහැ අපේ සිතේ කැලතක් තියාගන්න. ඒකයි ආදරය කරනවා. අපි දරුවෙකුට ආදරය කරනවා නම් අපි කැමති නැහැ ඒ දරුවගෙන්ගේ මදුරෙන්ක නැස්සෙක්ක්ක් වහන්නට. අපි ඒ දරුවෝ ඒ තරම් ආරක්ෂා කරනවා net එකකින් වහලා තියලා එන්නත් මේ දැල් ගහලා මොනවා හරි කරන්නේ හරි ගස්සන මැස්ස මදුරුව ඉන්න කියලා හදනවා. අර එක මවක් ඇති එක පුතෙක් ඇති එක මවක් ඒ මව පුතා ආරක්ෂා කරනසේ සමසිත රකින්න මෙසිත රකින්න කියන එකේ අදහස් වෙන්නේ අර තමන්ගේ පවිත්‍ර සිත රකින්න. එහෙනම් අපි අපේ සිතට අපි ගොඩාක් ආදරය කරන්න ඕන. අම්මා කෙනෙක් දරුවෙකුට හොඳටම දරුවෙකුට ආදරය කරනවා වගේ අපේ සිතට අපි ආදරය කරන්න ඕන. එතකොට ඒ දරුවගේ ඇඟේ පළු දානවට කැමති නැහැ, මදුරෝ කනවට කැමති නැහැ, අසනීප වෙනවට, උණක් හැදෙනවට, සෙම රෝගයක් හැදෙනවට කැමති නැහැ, අපක්තිකර ආහාරයක් හැවෙන්න දෙන්න නැතුව වග බලා ගන්නවා. ඉතින් ලිස්ට් එක අම්මලාට කියන්න ඕනේ නැනේ. අම්මලා නෙදින්නේ දන්නවා. අපක්තිකර ආහාරයක් කැවෙන්න දෙන්නේ නැහැ. හැම අතකින්ම එයා පරිස්සම් කරනවා. ආන්නේ වගේ තමයි තම සිත තමන් ආරක්ෂා කරගන්න පරිස්සම් කරගන්න. පිරිසුදු සිත මෙත් සිත කියන්නේ ඒකයි. චේතෝ විමුක්තික සිත රැක ගන්න. මිනිස්සු තරක වාද විවාද කරන්නේ මේ මිනිස්සුන්ගේ සිත් තුවාල කරගෙන. ගැටෙන්නේ රණ්ඩු කරන්නේ සිත් තුවාල කරගෙන. යාගේ සිත් තුවාල වෙලා ඒ තුවාලෙන් දැවිලා කෑගහන්නේ. සිත් තුවාල කරගන්න තියෙනවා. මේක එක මොහොතකදී කරලා නම් වෙනස් වෙලා මේ ආයෙ ගෙදර ගිහිල්ලා කැමති විදියකට ඉන්න පුළුවන් කන්න මේ හැම මොහොතකම පරිස්සාවෙන් ඉන්න ඕනද? දරුවා කියන කෙනාව එක මොහොතක බල්ලා සම්පූර්ණ පරිස්සම් කරලා ඉවර කරන්න බෑනේ. දරුවා කියන කෙනා ඉන්නකම් එයා පරිස්සම් කරනවා. පොඩි කාලේ මම පරිස්සම් කරනවා, ලබන පාසලට ගියාම පරිස්සම් කරනවා, ඕ ලෙවල් ඒ ලෙවල් ගියාට පස්සේ මම පරිස්සම් කරනවා, ඊට පස්සේ උසස් වුණාට ඊට පස්සේ පරිස්සම් කරනවා, ඊට පස්සේ ලොකු මහත් වුණාට පස්සේ ඒක පරිස්සම් කරනවා, ඒකම පරිස්සම් කරනවා. අපේ සිතක් තියෙනවා ලදරු කාලේ ඒ විශේෂ විදිහකට පරිස්සම්, ඊට පස්සේ ලොකු නම් තව තවත් පරිස්සම්. ඒ වගේ හිත පරිස්සම් කරගන්න අකුසලයෙන්, අකුසලයෙන් පරිස්සම් කරගන්න සතිය වන, තරුව පරිස්සම් කරගන්න සිහිය වන. අර එකම කෙනෙක් අර සිහිය නැතුව දරුවා දාලා ගියා නිදට වතුර අරන් එන්න. එනකොට බල්ලා කාලා හිටිය තිබුණ දරුවා පත්තරේ තිබුණා දෙන්නේන්නේ. හා සිහිය තිබුණේ නැහැ, කල්පනා තිබුණේ නැහැ. මේ සතාට කොහොම හිතේවි කියලා කල්පනා. ඒ වගේම ප්‍රඥාව. මේ රටේ හිටපු ප්‍රධාන රාජ්‍ය නායකයෙකුටත් එන්නේ දියණියක් ඉඳලා තියෙනවා ඒගොල්ලන්ට. උඩ දාසි ධර්ම ගැලිලා. තරම අල්ලගත්තා ළමයා බිමට. ඉතින් අරමිනිය කල්පනා කරන්නේ තරමට වඩා වටිනවා මේ ලරුව කියලා. තරම වුණත් දැක්කහම මොකද වෙන්නේ කියලා. ඉන්න තිබ්බට. ඒ මිනිහට තරම ලොකු වුණා. මම යනවා නේද තරම අල්ලක. දරුවෝ නේද? ඒ කියන්නේ යන දුක් වෙනවා. මොකද ඒක තමයි ප්‍රඥාව කියන්නේ. දැන් ඔය වගේ මනුස්සෙක්ම අපේ ඇලක නාදි නැති වුණා. සරම ගහගෙන යනවා, සරම අල්ලන මිනිහා යනවා. ගොඩ ඉන්න මිනිස්සු කියනවා සරම එපා මේ ලණුවේ කියලා. මිනිහා කියන්නේ ලණුව නෙවෙයි මට වැටගත් සරම. සරම පස්සේ ගියා, සරම පස්සේ ගියාම අර විශාල වතුර ප්‍රපාදයේ වැටෙන කරගේ වැටෙනවා. ඒ කියන්නේ මනුස්සර විලිලැජ්ජාව ලොකුයි මන්නේට වඩා. අන්න ප්‍රඥාව තෝරගන්න ඕන ඒකේ ගැටලුවකදී අඩු එක තෝරගන්න. ඒක නැතකම ඔබ නොදැක්ක එකක්ද අප්පා මිනිස්සු දැකම නැති එකක්ද ඔබ දැක්කම මොකද වෙන්නේ කියලා ගොඩට එන්නේ නැති ඉස්සේ අතින් වහගෙන නැහැ. තරම නැති නේද? ඔක මහ ලොකු එකක් කියන්නේ. ඒක තමයි තියෙන ස්වභාවය. දැන් මේ රටේ සියලුම හානි කරගන්නේ මේ ළමයින්ට තියෙන්නේ මේක. ඒගොල්ලෝ සිත සූදානම් කරලාගෙන නැහැ අපකීර්ති වලට, නිඳා වලට, අපහාස වලට. ඒවට සූදානම් කරලා තියෙනවා. දැන් අපි නම් සූදානම් වෙලා ඉන්නේ. ඒ අටලෝ දහම ජීවිතේ ලැබෙනවා කියන එකනේ දහමෙන් හැමදාම කියන්නේ. නින්දා ලැබෙනවා, අපහස ලැබෙනවා, ලාභ ලැබෙනවා, අලාභ ලැබෙනවා. ඊළඟට ඒවට ඉතින් මොහොන දෙන්න ශක්ති සම්පන්න උපේ අක්‍රීම කරන්න තියෙනවා. රැලි නැති මූදක නම් දාලා යන්න බෑ. නැව් හදන්න වැඩි වලට උරුත් දෙන්න. ඒ නිසා අපි මේ සමාජය හදලා තියෙන රැලි නැති මූදක නැව් ඵලයන් කියලා. රැල්ලක් ආව ගමන් නැවත දෙල. එහෙම නෙමෙයි. රැලි තියෙන පුතේ නැව ටිකක් හදට හදපන්. අපි ඇත්ත කිව්වත් නැත්ත කිව්වත් නොකිය හිටියත් මේ රටේ මිනිස්සු බලනවා.
ඒ හැටි නිසා ඔබ ශක්ති සම්පන්න ලෙස කටයුතු කරන්න පුරුදු වෙනවා. දේ ඔක්කොම කිරීමේ පටන් ගැනීම ආරම්භ වෙන්නේ අර හිත ඇතුළෙම මම අයින් කරගත්තොත් විතරයි. කොහොමද මම අයින් කරගන්නේ? ඔබ අන්තයකින් තොරව හැම මොහොතකම සිත පවත්වන්න ඕනේ. මම කියන්නේ ඔබට වර්තමානයේ කියන්නේ. ඒක රටකට ගිහිල්ලා මේ රටේ පරමාර්ථ බණ කියන ආමතුරු කෙනෙක් කියලා තියෙනවා මේ මැදේ සිත තියාගන්න, මැද තියාගන්න කියලා. දැන් ආනන්ද හඳුරු හොඳට උගන්වන්නේ මැදයක් නැහැ කියලා මේක. ඉතින් ඒගොල්ලෝ මේ මහරහන්තුරේ කොහෙද යන්නේ වර්තමානයේ මැදක් නැහැ නේ කියලා කිව්වට පස්සේ තබ්බීරියලා හදේ නැතුව හිටියද? හදේ නැතුව ඉඳන් පස්සේ ගෙන්නලා ඇහුවලු කාගේද බලන්නේ? කේවල අනුපති ආනන්ද හඳුරු අපි ඕක ඉතින් කියන්නේ නැත්තේ මේ කිව්වම නිකන් මිනිස්සුක ඔළුව අවුල් වෙනවා ඕක කිව්වම. ඒ නිසා අපි ඕක කියන්නේ නැහැ. ඇත්තෝ මොඩ මිනිහෙකුට ඕක කිව්වට ඒක තේරෙන්නේ නැහැ. සැලම දෙයක පවත්තන්න කියන ඒ මොඩ කතාව හරි කියන්නේ. මැදයක් නැහැ කියනකම නිකන් විකාරයෙන් පිස්සු කියලා වගේ හිතන්නේ. ඒක නේ මනුස්සකම. ඉතින් පිටියත් එකයි මෙතන කවුරු හරි නැතත් එකයි දහමේ ස්වභාවයක් වේද මම ඒක කියන එකා හිටියක් කියන එකෙක් නැතුව ශාලාව විතරක් තිබුණොත් මම කියලා රෙකෝඩින් කරලා තියෙනවා. තේරෙන්නේ? මොකද කිව යුත්ත ලෝකේ තේරුම් ගත යුතු මිනිස්සුෙකුට තේරුම් ගන්නවා කියලා තියෙනවා. ඒ නිසා මම සෙනඟ ලබා ගැනීම පිණිස මගේ ශෛලිය හරි ක්‍රමය හරි දේශනාවේ අඩුවක් හරි කරන්නේ නැහැ. අන්තයකින් තොරව කියන්නේ මැදියක් නැහැ. අන්තයෙන් තොරව තමන්ගේ දැක්ම ඥානය පවත්වා ගන්න. ඒකට සාවචනයක් තමයි අචින්තිය. අන්තයෙන් තොර කියන වචනේ පැහැදිලි කරන්න පාවිච්චි කරන වචනය අචින්තය. අචින්තයේසු ප්‍රසන්නානං කියලා කියන තැන. අචින්තය ධර්මයේ ප්‍රශංසා කිරීම හැටියවත් අගය කිරීම හැටියවත් යොමු කිරීම. දැන් අචින්තය ඈතෙන් හොයන්න බෑ. මෙතන චින්තනයේ නිදහස් වුණා නම් චින්තය නිදහස් වුණා නම් අචින්තය එතනම පහළ වෙනවා. සැහැල්ලුවම තමයි. බර විනිවිද බනන් සැහැල්ලුව එතන උදා වෙනවා. එතකොට චින්තය අයින් වුණා නම් අචින්තය එතන පහළ වෙනවා. නැත්නම් මේ අචින්තය කියලා චින්තනයක් හදන්න උවමනාව නැහැ. තේරෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නේ දේශකයාට. තේරෙන්නේ නැත්නම් ඒක සම්පූර්ණ ප්‍රශ්නේ වැරද්ද දේශකයාගේ. ඒක තමයි. ප්‍රමාණයි. මෙතන බණ පදේ නොදන්න කම නෙමෙයි තියෙන්නේ බණ පදේ තොරුණ කරගැනීමේ දුර්වලතාවය තමයි ගොඩක් දෙනෙක් ළඟ තියෙන්නේ. ඒ නිසා බණ පදේ හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. ඔබ කරන්න ඕන බණ පදේ විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා ගුණ ටික තමයි වැඩිලා නැත්තේ. උපදේශන ටික ඕන තරම් ලැබිලා තියෙන්නේ ඔබ තුල. නමුත් ඒ විදර්ශනා ශක්තිය නැතුව එකෙට එන්න බෑ. දැන් දුවන හැටි පොතෙන් ඉගෙන ගන්නට වැඩක් නැහැ. මේවා දුවල පුරුදු වෙන්නේ නැත්නම් කවුරු හරි කෙනෙක් ඉතින් කියනවා අත යටින් කීයක් හරි දුන්නොත් ඔයා අංකයකට දහන්න කියලා. එහෙනම් උනාට තරගයට දුවනකොට එයා අන්තිමයි. හරියට අර ක්‍රිකට් ගහන්න බැරි කට්ටිය කෝටි ගණන් දෙන ක්‍රිකටර්ස්ලා හරියට ශ්‍රීලංකන් ටීම් එකකට දාලා මේ වගේ තමයි. හරි ආසාවක් තියෙනවා ඒ පොඩි පොඩි බැන්තරන් දුවන පුතාලගේ අම්මලාගේ තාත්තලාගේ තියෙන ලොකු මිහිනේ තමයි ජාතික කණ්ඩායමට පුතා දාගන්න එක. දෙන්න පුළුවන් හැම ජරාවක්ම දීලා දාගන්න පුළුවන් නම් දාගන්න. අද ගහන්න ගියාම මිනිහා හතර වටේ බෝල් දෙකේ ගහන්නේ විකට් එක. එහෙමද නැහැ දක්ෂතාවකින් යන තැනට. ඒ වගේ තමයි ඔබ ඔබතුලත් මේ විදර්ශනා දක්ෂතාවයේ තියෙන්න ඕන. මේක මෙතෙන්දීම ටිකක් කරගන්න අනිත් ටික තමන් ස්වාධීනව තනි තනි කරගෙන යන. හැබැයි නිවන් මඟ ප්‍රගුණ කරන කෙනෙක් එයා පාළුවේ බුදකලාවේ තනියෙන් යන කෙනෙක් හැටියට ඒ ගමන යන්නේ. එයාට වැඩි මේ කවුල් කිචිබිචි නැහැ. විශේෂයෙන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ නොකර ගත්ත අයත් එක්ක කිචිබිචි දාගෙන ඔළුව උඩ කරගන්න. ඇයි? ඇයි එයාගේ තියෙන අන්ධකමට විශ්වාසයට කියන දේවල් අපේ ඔළුවේ දාගන්න ගියාම අපිට මඟ පැටලෙන්නේ නැද්ද? අපි කවුරු හරි මිනිස්සෙක්ගෙන් පාර හැමෝ මේ මිනිස්සයා මුලින්ම කියනවා මම නම් මේ පැත්තේ කෙනෙක් නෙමෙයි කියලා. එතකොට ඒකෙන් වටහා ගන්නවා හරි හරි එහෙනම් බොහොම ස්තුතියි. ආ පාර කියන්නේ පහන අපිට මොකද හේතුව මේ පැත්තේ. ඒ වගේ අවබෝධය ඇති කෙනෙක් කිව්ව ගමන් මම අවබෝධ කරගන්න නෙමෙයි කියලා. එහෙනම් ඇතිව අපි හන්දේ පොඩ්ඩක් තමයි. ඇයි ඇයි තාවෝද කරගන්නේ. එතකොට අන්ද කෙනෙක් අන්ද කෙනෙකුට පාරක් දෙනවා වගේ ඒ සාකච්ඡාව සාර්ථක සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඔබ සාකච්ඡා කළ යුත්තේ කල්යාණ මිත්‍රත්වයක් එක්ක. ඒ කියන්නේ මඟ වඩපු කෙනෙක් එක්ක, මඟ අවබෝධ කරගත්ත කෙනෙක් එක්ක සාකච්ඡා කරගන්න ඔළුව අවුල් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ නොයෙකුත් දේවල් ඔස්සේ පැටළුණාට පස්සේ නම් ආයෙ ඔළුව දිහා ගන්න සෑහෙන මොහොතක්. මේ ධර්ම මාර්ගයේ විතර පැහැදිලි මාර්ගයක් වන් මේ ලෝකේ තවත් දකින්නේ. එක වචනයක් අරගෙන ඔබට මුළු නිවන් මාර්ගම දිනු කරන්න පුළුවන් කියලා දෙන දේ වචනේ වැඩිපුර තියෙන දවසක ගියාට ගියවන්න මම කියලා දෙන්නම්. සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ ඇති. මොනවද මේ සංඛාර නොවේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, මේ වචන මේ ඔක්කොම අනිච්ච. නිච්ච කරගන්නවා හිත කර නොගන්න. ඒක නිච්ච මෙන්න මේ නිච්ච අනිච්ච හදාගන්න. නිච්ච කරගන්නවා කියන්නේ මෙහෙම අල්ලගන්න. අනිච්ච කරනවා කියන්නේ ආයි නැතුව මේ අනිච්ච කියලා ආයි වෙන මොකක් හරි එකක් මම අතට ගන්න නැහැ. මේක තමයි අනිච්ච. එහෙම බාණ්ඩයක් නැහැ. එහෙම තමයි පත්‍ය හඳුනුල බීම තියෙන්නේ. අනිච්ච කියලා දෘෂ්ටියක් තියෙනවා. අනිච්ච කියලා ස්වરૂපයක් තියෙනවා. අනිච්ච කියන්නේ මේ කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. එහෙම උතර මේකල්ල අරගෙන පෙන්නන වගේ තමයි. අනිච්ච කියන්නේ මේකද? මේ මොඩල් එකද තමයි අනිච්ච. මේක තමයි නිච්ච මොඩල්. නෑ. දැරදෙන්නේ. මේක නිච්ච. මෙන්න මෙහෙම අල්ලගන්න එක නිච්ච. ඇතහැරියාම නෑ බින්වත් නේ මෙන්න මේකට තමයි අනිච්ච කියන්නේ කියලා බලන්න. මේක තමයි ලෝකෙ මෙන්නකොට අපි සංගයා වංශේලා භෝගී අය ලෝකෙ ගොඩක් අය වෙන්නේ අනිච්ච කියලා මොඩල් එකක් අරන් දෙන්න. අපර මාතෘක ගාගෙන ඔබක් කරන් වටින බනපද. සමහර අය කියනනේ අනදාඳුර හංගල කියන්නේ කියන්නේ කියලා මම හංගන්න නැතුව කිව්වේ. මට මොහොර දුන්නේ නැහැ හංගගෙන ගෙනියන්නද. ඔබ මොනතරම් පෝසත් වෙනවද ඒ තරම් මට ඒක දැනේ. ඒ දැනනකොට ඒ අභියෝගයට මම මොහොන දෙන්නේ. ඒ මොහොන දෙනකොට මාතුලින් ධර්මය පැමිණේ. එච්චර. කාන්තාරයක මෙහෙමද නැහැ. මේ මල් රේණු තියෙන දහකොළ තියෙන ප්‍රදේශවල තමයි මේ වැඩ හැදෙන්නේ. ඒ කියන්නේ ඔබ තුල නිර්වාණයට අවශ්‍ය කරන ගුණ හැදෙනකොට ඒකින් ස්වාමීන් වහන්සේ මේ ගුණය හැදෙන ධර්ම ඔබට දෙන්නේ. සබ්බේ සංඛාර අනිච්ච. අනිච්ච කියන්නේ මේක අනිච්ච කියන්නේ ඔන්නෝ. එහෙම නැත්නම් පිටින් ආයෙ තව කැලලක් අරගෙන අනිච්ච කියන්නේ මේක. එහෙම වෙන්න ලෝකේ එච්චරයි. නිච්ච කියන්නේ මේක අනිච්ච කියන්නේ මේක. සබ්බේ සංඛාර අනිච්ච. කොයිට වඩා සැහැල්ලු කරන්න මන් දන්නේ මට පුළුවන් නම් මම කරනවා මම දන්නේ නැහැ. ඔය ගැන විදර්ශනා වශයෙන් වඩන්න සිත පුරුදු කරන්න. ඒක ඔබට අර පුරුදු කිරීමෙන් ලබන ප්‍රතිඵල ටික ලැබෙනවා. ආයි කියන්නේ පහන් කළ කියන්නේ කියලා. දත්මිටි කාගෙන මේ විදර්ශනාව යනවා. නිවන් මඟ රඟපාල හරියන්නේ මම නිවන් මඟ මාතුලිකම අවබෝධ කරගත යුතු මට පෞද්ගලික දෙයක්. මට මාව පිළිසරණ විය යුතුයි පිහිට විය යුතුයි කියලා කල්පනා කරලා ඔබට ඔබ පිහිට වෙන සතර අපායේ නිදහස් වෙන්න මේ හොඳම වෙලාව දුර්ලභ මනුෂ්‍යත්වභාවය ධර්මයේ ශ්‍රද්ධාව සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය කරන ශ්‍රද්ධාව විරිය සතිය සමාධිය ප්‍රඥා බල නැගිච්ච වෙලාවේ ප්‍රමාදී සිටිනවා. එක දිගට මහන්සි වෙන්නේ නැත්තම් ආයි අර පිරෙන කුසලය අපහැදිලි වෙන්න පුළුවන්. අත් නොහැරම දකින්න තුරු මම දැකලා මිස ආයි පස්සට හැරෙන්නේ නැහැ. මේ සමහර අය පටන් ගන්න මේ සතිය විතරයි මම උත්සාහ කරන්නේ. මේ සතිය බැරිවෙ මම මේක අතහැරලා. සතිය නෙමෙයි මාසයක් නෙමෙයි ජීවිත කාලෙම නෙමෙයි මැරෙනකම් වෙන්න පුළුවන්. මම මේක දකින්න හැරෙන්න අවබෝධ කරගන්න හැරෙන්න සංයෝජන වලින් නිදහස් වෙන හැරෙන්න මම පස්සේ බලන්නේ නැහැ. එන බාධක යුද්ධ යුද ඇතෙක් බට ඇතෙක් වගේ කරලගෙන යනවා. බංකර මෙයා පොඩි කරගෙන යනවා වගේ මෙයා විනාශ කරගෙන හැම දේම යනසටක් තියෙනවා. ඔය සාන්තකාන්ත විදියට ඔහොම හිත තියාගෙන ඉන්න හිතක් නෙමෙයි තියෙන විදර්ශනා ධූරේ තියෙන යක්ෂයා වගේ. මාර වැස්ස වහිනකොට මුතලින්ග හාවා කියලා දාන්න තිබ්බද? එහෙම දැන්නේ නැහැ. මොකද හාවා කියන්නේ අහිංසක බලෙන්. මුතලින්ග නාගරාජය. මුතලින්ග කියන්නේ විමුක්ති ලිංගය හෙවත් විමුක්ති ඇස. විමුක්ති ඥානය. ශිවලිංගය කියලා කියන්නේ විශ්වීය ඇස. අර මෙහෙම කණුවක් හදලා ඒ කණුවේ තියෙන ඇහක් තියෙනවා. අපේ මිනිස්සු මේ මොකද සිව දෙවියන්ගේ අහවල් එක කියලා හිතුවා. හිතලා දැන් ඕක නාවනාව වතුර බොනවා බකුනවා. ඉතින් මොනවා කරන්නද? මුතලින්ග කිව්වම හිතුවා ණයෙක් කියන ණය ඇවිල්ලා මේ වැස්ස වැස්සේ මේ වැහි දිමේ වැස්සේ මාර වැස්ස වැස්සේ මාර වැස්ස වැස්සනකොට මුතලින්ග හාව කියන්න බැරි වුණා. මුවා නෙමෙයි ඔකට දැම්ම නායකයෙක්. ඒ කියන්නේ හොඳට හොඳයි නරකට නරකයි. හරි යුක්ති සහගත තීක්ෂණ බුද්ධියක් තියෙනවා. සැරයි ඕන කෙනෙක් බිය ගන්නන්න පුළුවන් චරිතයක්. මයාට බය නේද? බය ඇයි? අන්න ඒ වගේ ඇසක් උන්වහන්සේට තිබුණා. ඒ වගේ අවදියක් තිබුණා. මාර වැස්සේ බින්දුවකින්වත් තිබුණේ නැහැ. දැන් අපේ ඉන්නේ මේ පිටින් වැස්සක් වැස්ස. ඒ වැස්සේ මේ ආරක්ෂා කරා නයෙක් ඇවිල්ලා වටේට වටේට මෙතන ගුප්පන් හිටියන්නේ. නයාට වෙන වැඩක් ඇත්තෙම නැහැ. මේ එදාම ඇවිල්ලා මේ පෙනේ ගුප්පන් ඉන්නේ. ඇයි අනිත් දවස්වල ඇවිල්ලා ගුප්පන් ඉන්න තිබ්බනේ? අනිත් වෙනද වැස්සේ නැද්ද? හරියට දවසට ඇවිල්ලා පෙනේ ගුප්පන්. වෙන එදා බුදු වෙලා දෙන්නා. වෙන දවසට බුදු වුණාට පස්සේ දෙන්නා. ඒ දෙන්නකොට ඇවිල්ලා ගුප්පන් ඉන්නේ කියලා නේද? එදාම විතරයි ගුප්පන් ඉන්නා. ඒ නිසා මේ ගැඹුරු දර්ශනයක්, ගැඹුරු උත්තරීතර දර්ශනයක්. ඒ උත්තරීතර දර්ශනය ඔබතුල පිහිටන්න. අන්න එතන තමයි නියම විදර්ශනා බලය, විමුක්තිය ඇස අවදි කරගෙන ඒ මාර වැස්සෙන් ඔබ බේරෙන්න දක්ෂ වෙන්න ඕන. ඔබේ මනස සාන්ත ලෙස ආවරණය කරගෙන හිටියොත් බේරෙන්න අමාරුයි. කන්දිස දරුණු ස්වභාවයකට එක්ක ඉන්නවා. අඩුම තරමේ ඕනෝර වැඩි සාන්ත ස්වභාවයකින් හිටියොත් බස් එකේ යද්දී අඩුම තරමේ ජැක් එකක් ගහනකින්වත් බේරෙන්න බැරි වෙනවා. ගොඩාක් සාන්තව හිටියොත් එම අපේට මිනිහ ජැක් එක ගහන්න ඉන්නවා. ඩිංග සැරට හිටියොත් බේර ගන්න පුළුවන්. ඒක තමයි සදහන්. ඒ කියන්නේ මුතල ඉන්නවා වාචා අපි ඉන්නවා. හරියට ඍතු වල ඇක්මදී. දැන් ඔය සබ්ල උදාහරණයක් කිව්ව ෆීල් වෙන්න තේරෙන්න කිව්වේ අනිත් ඒවා නොවන දේවලුත් නෙවෙයි වෙන දේවල්. බස් වල යන අයට ඔය අත්දැකීම් ඔය රසය නැහැ.